ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපි රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරන්ගේ කමඨහන් ගැටලුවට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවෙන් මම ආරාධනා කරනවා කමඨහන් ගැටලුවට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු.
සාදු සාදු.
උපාලි ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද?
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. පළවෙනි වார்த்தාව. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පර්යංකය. බුදුන් වැඳ සීලේ පිහිටුවා භාවනාවට වාඩි වුණා. පළවෙනි ප්‍රශ්වාසයේ දිග බවක් ගැඹුරට යන හැටි බලා සිටියා. ප්‍රශ්වාසයේ දිග බව ගැඹුරු බව සෑම විටම හුස්ම සිහින්වීමට පෙර එන සිදුවීමක්. ඊළඟ ආශ්වාසය කෙටි වුණා. ඉන්පසු හුස්ම සිහින්වීගෙන ගියා. ඉන්පසු හිත හිස් තැනකට ගියා. ශබ්ද වේදනා සිත පිට යෑම් සිදු වුණා. ඉන්පසු හිස කඩා වැටි ඇති බව තේරුණා. හිස් තැන සිට හිස කඩා වැටුණු අවස්ථාව අතර කිසි දෙයක් දන්නේ නැහැ. හිස කෙලින් කළා. නැවත හිස කඩා වැටි ඇති බව තේරුණා. හිස කෙලින් කළ තැන සිට කඩා වැටි ඇති මොහොතෙක් වුණ දේවල් දන්නේ නැහැ. ඒ අවස්ථාවේ ශබ්ද වේදනා හිත පිට යන දේවල් උනේ නැහැ. මෙසේ හිස නැවත නැවත කඩා වැටීම සිදු වුණා. මෙසේ පැයකුත් විනාඩි 15ක් පමණ පර්යංකේ ගත කළා. භාවනාවෙන් පසු නැගිටින්න හිතෙන්නේ නැහැ. සමහර දිනවල නැවත තව විනාඩි 15ක් පමණ භාවනාවේ ඉන්නවා. සක්මන පර්යංකේ නැගිට සක්මනේ පැයක් ගත කළා. සිතින් පාදයේ අවකාශයේ ගමන් කරන අයුරු ක්‍රමයෙන් විලුඹ ඊට පසු කොට්ටේ බිම වදින අයුරුද ඉන්පසු අනෙක් පාදයේ එසවි ආකාශයේ ගමන් කරන අයුරු ක්‍රමයෙන් විලුඹ ඊට පසු කොට්ටේ බිම වදින අයුරුද බලමින් සක්මන් කළා. කාපට්ටිකේ සිනිඳු බව යටිපතුලට දැනුණා. වරින් වර වේදනා ශබ්ද සහ සිත පිට යාම් සිදු වුණා. නැවත සක්මනට සිත පැමිණියා. හුස්ම සිහින් වී ඇති අයුරු තේරුණා. එදිනෙදා ජීවිතයේ ආහාර ගැනීමේදී දත් මැදීමේදී ව්‍යායාම කරන විට නාන විටදී සතියෙන් ගත කරනවා. මේ අවස්ථාවල සිත පිට යනවා නැවත එනවා. කෑම පිසීමේදී ඉතාමත් සතියෙන් ඉන්නවා. එදිනෙදා කරන ක්‍රියා දෙස වෙනදාට වඩා විචාරාත්මකව බලනවා. පසුගිය දිනක හිතට දුකක් ඇතිවේගෙන එන බව තේරුණා. දුකේ ආරම්භයේ එක ලෙසද වැඩිම අවස්ථා හතක් ලෙස ගත වූ තුන පමණ වන විට දුකක් එන බව තේරුම් ගත්තා. එය දුකක් බව හඳුනාගත් විට එය නැති වී ගියා. ඇස් දෙකට කඳුළු බිඳු දෙක තුනකුත් ඇවිත් තිබුණා. තවත් දිනක චොක්ලට් කන්ට ආසාවක් ඇති වුණා. එය ආසාවක් කියා හඳුනා ගත්තා. එනමුත් චොක්ලට් කෑලි පහක් විතර කාලා තමයි නතර වුණේ. දුකක් ඇති වූට ඒ හඳුනාගත් සැනින් නැති වී ගියත් ආශා කරන කෑමක් නිසා ඇති වූ ආශාව හැඳිනගත් සැනින් නැති වී ගියේ නැත. මෙය පැහැදිලි කර සුදුසු උපදේශක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, ඒකෙන් අපිට කරුණු කිහිපයක් පෙන්වන්න පුළුවනි. දැන් අර විදිහට අපි හිතුවොත් දැන් අලුතෙන් මේ විදිහේ භාවනාවකට පුහුණුවකට වැස ගන්න කෙනෙක් අන්න එයාට අපි සරලව සති මාත්‍රයක් 30ක් අඳුනලා දෙන්න උත්සාහ ගන්නවා. එහෙම ටිකෙන් ටික මේ දේ පුරුදු කරගෙන යනකොට කාලයක් කරනකොට යම් කිසි පරිණත භාවයක් ලඟ වෙලා එනකොට අන්න මේ කෙනාට තේරෙනවා මේ සීලයක් වගේ දෙයක් ගැන උනත් අපේක්ෂාවක් ඇති කරගත යුතුයි. මොකද ඒකට හේතුව අන්න මේ මනස වික්ෂිප්ත වෙනවා. ඒ වගේ දේවල් ඔස්සේ නැවත නැවත වික්ෂිප්ත වීමක් සිද්ධ වුණොත් මේ භාවනාවකට මේ ප්‍රතිපදාවකට පහසුවක් වෙන්නේ නෑ මට කියලා ඒ කෙනාටම දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා අන්න මොකද වෙන්නේ, කාලෙත් එක්ක යම් කිසි විදියක සීලයක් පිළිබඳ අදහසක් ඇති කර ගැනීම, අඩුම ගානේ accounts තියා ගැනීම වටිනවා. අඩුම ගානේ මේ ශික්ෂාපද ටික මාතින් කැඩෙනවා, මේ ඒවා බිඳෙනවා කියලා දැන හඳුනගත්තොත් ඒකත් ලොකු දෙයක්. සාමාන්‍ය පන්සිල් සමාදන් වෙනවා බොහෝ දෙනෙක්. මෙහෙ දැන් ඔය සාමාන්‍ය සමාදන් කරවන්නේ ආජීව අට්ටමක සීලේ. එතකොට ඒකෙන් අර වචනෙන් වෙන අකුසල් හතරක් තියෙනවා, කයෙන් වෙන අකුසල් තුනක් තියෙනවා. ඊළඟට ජීවිකාව පිළිබඳ යම් කිසි අදහසකුත් තියෙනවා. ඉතින් ඔන්න මේ විදිහට තමුන්ට හැකි පමණින් තමුන්ට පුළුවන් පමණින් මේ වගේ සීලයක් පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගත්තට නරකක් නැහැ. මොකද හේතුව මේ වඩනා භාවනාවට අනුග්‍රහයක් කිරීම සඳහා තමයි ඒක කරන්නේ. ඒකේ ආනිසංසයක් නැත්නම් සීලයක් පිළිබඳ අපේක්ෂාවක් නැති එකේ වෙහෙස මේ තැනැත්තට මේ කරන ප්‍රතිපදාවක් තුලින්ම දැක දැන ගන්න පුළුවන්. ඉතින් එහෙම දකිනකොට ඔන්න ටික ටික අඩුම ගානේ accounts එනවනේ, මෙන්න මේ ශික්ෂාපද කැඩෙනවා, මේ පමණ කැඩෙනවා කියලා දැන දැක ගන්න පුළුවන්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා කලබල වුණ ගමන් වැඩ කටයුතු කරනකොට ආයතනයේ කලබල වුණ ගමන් මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දුන්න ගමන් ඔන්න බොරුවක් දෙකක් කියවෙනවා. අර ප්‍රෙෂර් එකෙන් මිදීම සඳහා අර ආපු ප්‍රශ්නෙන් මිදීම සඳහා ඔන්න බොරුවක් දෙකක් කියවෙනවා, කියන්න දෙයක්වත් නැහැ කියවෙනවා කියලම කියනවා. ඉතින් ওই විදිහට යම් කිසි පමණකට තමුන් දැන දැක ගන්නවා මේ විදිහේ මා තුළ මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක නිසා මම මේ කරනව ප්‍රතිපදාවට වඩනව භාවනාවට අනුග්‍රහයක්ද ආනියක්ද වෙන්නේ කියලා ටිකෙන් ටික මේ තැනත්තා අන සීලයක් පිළිබඳත් අපේක්ෂාවක් ඇති කරගත යුතුයි. ඊළඟට අඩුම ගානේ මේ කැඩෙන ටික කැඩෙන බව දැනගත යුතුයි. සාමාන්‍යයෙන් සීලයක් පිළිබඳ අපේක්ෂාවක් අරගෙන වෙහෙසක් පීඩාවක් හදා ගන්නා වෙනුවට මම මේ වඩනා වූ ප්‍රතිපදාවට උපකරණයක් විදියට මේ සීලේ පාවිච්චි කරනවා, සහයෝගයක් විදියට ඒක පාවිච්චි කරනවා. කටුවක් වෙන්න කොක්කක් වෙන්න නෙමෙයි. ඉතින් එන්නේ විදියට යම් කිසි පමණකට මේ විදිය අපේක්ෂාවකුත් හොඳයි. ඒකේ සරල අදහස තමයි මේ දක්ෂ වීමක් තමයි තියෙන්නේ. දක්ෂ වීමක් තියෙන්නේ මම මේ භාවනාවක් මේ හිතක් පුරුදු කරන කෙනෙක් නම් මේ විදිහට මේ වගේ දේවල් වල යෙදීම තුලින් මට ඒකට පහසුවක්ද අපහසුවක්ද වෙන්නේ කියලා සරලව දැක දැනගන්න පුළුවන්. දැන් අපි හිතුවොත් දැන් ඔය මත්පැන වගේ දෙයක් සම්පූර්ණ සිහියට ප්‍රතිවිරුද්ධනේ දෙන්නේ තියෙනත සම්පූර්ණ තියෙන්නේ ඒක. එතකොට සාමාන්‍යයෙන් සිහියක් පුරුදු කරන කෙනෙක් මේ විදිහ අවදි භාවයක් පුරුදු කරන කෙනෙක් අර විදිහේ මුලාවක් ඔස්සේ කල්ගත කිරීම සුදුසු නෑ. එතකොට හිත වික්ෂිප්ත වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔය මත්පැන පිළිබඳ රිසර්ච් එකක් ඒකෙදී සඳහන් කරනවා අර මේ බයලජ්ජාව කියන දේ නැති වෙන එක තමයි වෙන්නේ. වෙනදාත් මේ වගේ හිතවිලි එනවා. වෙනදට කරන්නේ නැහැ. මොකද හේතුව අන්න බයක් ලැජ්ජාවක් තියෙන නිසා. අර අපි ගිය පාරක කතා කරේ බයලජ්ජාව පිළිබඳ. එතකොට දැන් මේ මත්පැන පාවිච්චි කරාම එයා කෙලින්ම කරලා ඉවරයි. එයාට එහෙම බයක් ලැජ්ජාවක් වගේ දෙයක් ඒ කෑල්ල බ්‍රේන් එකේ වහලා දාලා මත්පැනේ සහයෝගයෙන්. එතකොට අන්න ඒක කළා ඉවරයි. සමහර විට ජීවිතේටම හදන්න බැරි වැරදක් එක රැයකදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට සිහිය අසිහිය අතර දෙපැත්ත තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් දක්ෂ වීමක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ අපේක්ෂාවක් අදහසක් තියෙනවා කියන එක හොඳයි. එහෙම නැත්නම් කියනවා මම කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ, වැඩක් නැහැ, වෙනසක් නැහැ මේ කියලා චෝදනා නගනවා. නගන්න හේතුවම තමයි ඕක අදක්ෂ භාවයක් තියෙනවා. වැටපිටාවේ පසුබිමේ අදක්ෂ භාවයක් තියෙනවා. ඒක නොදැන භාවනාවට පැය ගාණක් වැය කරමින් චෝදනා නගුවට හරියන්නේ නැහැ. හරි? ඒක පළවෙනි දේ. ඊට පස්සේ අර විදියට අපි හිතුවොත් බෙල්ල කඩා වැටෙනවා. බෙල්ල කඩා වැටෙනවා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒතකොට නොදැන කාලයක් ගත වෙනවා යම් කිසි වෙලාවක. ඔන්න දැනගත්ත වෙලාවේ තමයි බෙල්ල කඩා වැටුණා දන්නෙත් නෑ කියලා ප්‍රශ්නයක් මතුවෙන්නේ. ආපහු බෙල්ල කෙලින් කරගන්නවා හදා ගන්නවා. ආපහු දන්නේ නෑ කඩා වැටෙනවා. කඩා වැටිලා යම් කිසි වෙලාවක් ඉන්නවා. දැනගත්ත වෙලාවේ ආපහු ඔන්න ප්‍රශ්නයක් මතුවෙනවා කඩා වැටිලා දන්නෙත් නෑ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට වට ගණනාවක් ගිහිලා තියෙනවනේ. මං අහන්නේ දේ තමයි අර කඩා වැටිලා නොදන්න වෙලාව තියෙන්නේ. කඩා වැටිලා බෙල්ල කඩා වැටිලා තාම දැනගත්තේ නෑ කඩා වැටුණා කියලා. ඒ වෙලාවේ තියෙන ඒ වෙලාවේ කිසි ප්‍රශ්නයක් නැහෙනි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ආතතියක් නැහැ. කිසි වෙහෙසක් නැහැ. නැවතත් ඔන්න යම් කිසි වෙලාවකදී අර විදියට ආතතියක් වෙහෙසක් මතුවෙලා එනවා මේ බෙල්ල කඩා වැටීම පිළිබඳව වුණත්. ඉතින් ඔන්න ඔය විදිහට මේ ක්‍රියාවලියට යන්න දෙන්න. එතකොට තේරෙනවා අර අතරමැද කොටසේදී කිසි ආතතියක් නැහැ. ඒ කොටසේ සම්පූර්ණ හිත විවේකයි නිවිලා. ආපහු ඔන්න ආතතිය මතුවෙනවා. කමක් නැහැ. කමක් නැහැ. නැවත නැවත ওই ක්‍රියාවලියට 10 15 වරක් නෙමෙයි 20 30 වරක් හරි කමක් නැහැ. වෙන්න දෙන්න කියලා මතක් කරමු. ඊට පස්සේ අන්තිමට අර කියනවා දුකක් දුකක් කහම නම් නැති වෙලා යනවා. ඒයි කල්පනා කරාම සිහිය පීටවා ගත්තාම පෙරේත කමක් ආවට එහෙම යන්නේ නැහැ කියලා. ඒක නිරීක්ෂණයක් විදියට හොඳයි. නමුත් එහෙම ස්ථාවර නිගමනයකට එළඹෙන්න එපා. දැන් ඔකේ අන්තිමට තියෙන නිගමනයකට එළඹිලා තමයි ප්‍රශ්නයක් අහන්නේ. අහනවා මේ දුක කියන එක මේ විදියට නැති වෙලා යන්නත් පෙරේත කම නැති නොවෙන්නත් හේතුව මොකද්ද කියලා. එතකොට ඒ ප්‍රශ්නේ පදනම් විදියට තියෙන්නේ මොකද්ද? ආසීහ පීටවා ගත්ත ගමන් දුක කියන එක නැති වෙලා යනවා. පෙරේත කම එහෙම නැති වෙන්නේ නැහැ. චොකලට් කෑලි 5-6ක් කාලා තමයි අහවර වෙන්නේ කියලා. ඉතින් ඒක කාලවස්තාවක එක සිදුවීමක දෙයක් මත පදනම් වෙලා අපි නිගමනයකට ආවා. ඒ වෙනුවට මේ ලියපු කෙනාට අපි කියමු නැවත නැවත බලන්නකො දුකත් හැමදාම නැති වෙනවද ওই විදියට. පෙරේත කමත් හැමදාම රැඳෙනවද ওই විදියට කියලා. සිය දහස්වරක් නැවත නැවත පුහුණුවෙන් සිද්ධ කරන්න. කළා කළා කියන්නකො දවසක අන්න මම 100 වරක් මේක බැලුවා. දහස්වරක් මේක බැලුවා. දැන් මට තියෙන්නේ මේ විදිය අදහසක් කියලා. අන්න එදාට වැඩිපුර ඊට වැඩි නිවැරදි අදහසක් දැන දැක ගන්න පුළුවන්. ඒක නිසා ඔය වගේ දේවල් නිරීක්ෂණ හොඳයි. නිගමන වලට එළඹෙන්න එපා කියන අදහස තමයි අපිට කියන්න තියෙන්නේ. කළා බලන්න. කළා බලන්න දුක කියන එක හැමදාම නැති වෙනවද මේ විදියට? පෙරේතකම කියන එක හැමදාම තියෙනවද මේ විදියට කියලා බලන්න. කමන්නේ පෙරේතකමින් දැනගෙන කන්නකො චොකලට් කෑලි 5-6ක් කන්නකො දැනගෙන. එතන ඒකනේ දන්න මේ අපි ගොඩනෙන්නට වරදින තැන තමයි ඕක. අපි හිතනවා මේ දැනගත් එක වෙහෙසක් කියලා. නෑ දැනගත් එක ලාභයක්. අපේ රේතකම නැති වෙන්නේ නෑ. චොකලට් කෑලි 5-6කුත් කනවා. කමක් නෑ. කමක් නෑ. අවුලක් නෑ. ඈ එහෙම කන්නත් දෙන්න ඕනේ. ආ ඔබ කාපම් පෙරේතකමට කාපම් කියලා දින්නහම ඌටම එපා වෙලා තව ටික වෙලාගෙන් කියනවා අනේ ඉතින් එච්චරම කන්න බෑ. කන්නේ කිව්වට කියලා. ඔහොම කියනවා කන්න එපා ගුවනේ. අප්පා ඒකම තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඒකම තමයි දවස පුරාවට යන්නේ. බලනකොට මේ චොකලට් කෑල්ලක්. ඉතින් ඒ වගේ යම් කිසි විදියක එක පාට මිරිකලා අල්ලන්න ඕනේ නැහැ. නිකන් පරීක්ෂණයක් අපි කරන්නේ. දවසක කන්න දීලා බලනවා. දුකට පොඩ්ඩක් අඬලා බලනවා. අර අතරමැද නතර වුණු කඳුළු ටික හොඳට එළියට එන විදිහට අඬලා බලනවා. ඕමම පරීක්ෂණයක් තියෙන. ඒතකොට දේනවා මේ දුකක් ආවත් මේක ඇඬුවත් එකයි අඬන්නේ නැතුව ඉඳියත් එකයි. මේ පෙරේතකමට කෑවත් එකයි නොකා ඉඳියත් එකයි. ඔන්න ඔය විදිහේ ශිල්පයක් දවසක දිනු වෙලා එයි කියලා අපි හිතමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව කරමින් අවුරුදු දෙකක් පමණ නොකඩවා භාවනා කළ මෑතකදී සිට වාඩි වී භාවනා කිරීමට සිත් නොදේ. දවසේ බොහෝ වේලාවක් සිහියෙන් සතියෙන් සිටිය හැකි. කෙලෙස් හඳුනා ගනිමින් ඒවා අනිත්‍ය බව දැනගෙන සතිය වඩමි. නැවත භාවනාවේ යෙදීමට අවශ්‍ය කමඨහන් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය කාලයක් පුරුදු කරන කෙනෙක් එතකොට ඔය වගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. කමක් නැහැ. ඕකම තමයි කමඨහන. මොකද්ද දැන් මම අලුතෙන් දෙන එකක් නෙමෙයි. ලැබිලා තියෙන්නේ කමඨහන තමයි. මොකද්ද කමඨහන? මේ වාඩි වෙලා ඉන්න එක කරන්න හිතෙන්නේ නැහැ. හරි කමක් නැහැ. ඒ කමඨහන අරගෙන ටික දවසක් සක්මන් නිත කරන්න පුළුවන් ඊටම සක්මන් කරන්න. එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු සිහියෙන් ওই විදියට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඒකත් කරන්න. ওই විදියට දිගට දිගට දෙන්නකෝ. වාඩි වෙලා ඉන්නේ නැහැ දැන්. එදිනෙදා කටයුතු කරනවා සිහියෙන් සක්මන් කරනවා. එහෙම කරගෙන යනකොට බලන්න මේ ප්‍රතිපදාවේ පහසුවක් ඉදිරියක්ද පේන්නේ? එහෙම නැත්නම් අපහසුවක් අමාරුවක් වර්ධනය වෙනවද? මම මේ කියන්නේ දවසකින් දෙකකින් නෙමෙයි. ඒ වෙනුවට මාස කීපයක් හරි යනකොට ඔන්න සමහර විට ඔය හිතම කියයි දවසක දැන් නම් වාඩි වෙමු. දැන් නම් වාඩි වෙමු. වාඩි වෙන්න කාලේ හොඳයි වගේ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් තම තමන්ටම දැක ගන්න පුළුවන් මේ මම කරන වැඩෙන් නැත්නම් මේ පුහුණුවෙන් ප්‍රතිඵලයක් වර්ධනය වෙනවද නැත්නම් දුර්වල වෙනවද නැවතත් කියලා දැනගක ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි කාලෙන් කාලයට වගේ දේවල් එනවා, වාඩි වෙලා ඉන්න හිතෙන්නේ නැහැ. මේ කමක් නැහැ. කමක් නැහැ. ඒකට හරියන්න තව ටිකක් පුහුණු ඉදිරියෙන් තියාගෙන සක්මන් කරන්න. එදිනෙදා වැඩ කටයුතු සිහියෙන්ම කරන්න. එහෙම කළ බලන්නකෝ. කළ බලන්න. එතකොට දවසකට මේ කියන එක්කෙනාම කියයි දැන් නම් වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් වාඩි වෙන්න හිත දෙනවා. නැත්තම් මගේ ප්‍රතිපදාව දැන් වැඩි දුරල වේගන තමයි එන්නේ කියලා මොන මොනවා හරි නිරීක්ෂණ ටිකක් තියෙයි. ඕකම තමයි කමටහන. ඔයින් පිට දෙයක් නැහැ. ආයෙ වෙන කමටහනක් නැහැ. ඔය කම්මැලිකම, ඔය එපාවීම හරහා යාමක්ම තමයි තියෙන්නේ. ඕක මගහැර යාමක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව වාර්තා කිරීමට කරුණු මතු නොවන නිහඬ බවක්. පර්යංක භාවනාව. පර්යංකයට ඉඳ ගැනීමට වරින් වර මතුවන කම්මැලිකම. ඒත් ඉඳගනි. ඉබේ යම් යම් දේ මතුව බොඳවීම ඒවායේ ස්වභාව බවත් ඒ බාරගත් වගක් අත්දකි. එදිනෙදා සතිමත් බව. සිදුවිය යුත්තක් හා ඒ දේ බලා සිටින ඈතින් ඇතිව බොඳවෙන දේවල් හා අමිශ්‍ර බවකි. දේවල් මතුව බොඳව යන අපැහැදිලි පැතිරුණු ස්වභාව හා බලා සිටීම අතර වෙනසක් නැති එකම ස්වභාවයක් සේ අත්දකි. අත්දැකීම් වචන කිරීම වෙහෙසක් සේය. කුමක් ලියන්නද පිරික්සූ විට නැවත නැවත නිහඬ බවක නවති. මේ මොහොතේ අත්දැකීම් හලා ඊළඟ මොහොතට යාමක් සේය. පසු කල අත්දැකීම් අදාළ නැති සේය. ඇලුණු තැන්නි කැළඹීම් පෙරමෙන් නොදැනේ. ඒවා පිටස්තරයක වන දෙයක් සේය. ඒවා ඇති වූ බවට ඉබේම දැනුවත්ව ඒ දෙස බලා සිටීමෙන් ඒවායේ කාලය ගෙන නැතිවේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, දැන් ඒ විදිහට දැන දැකගත්ත පුහුණුවක් තියෙනවානේ. මේ විදිහට මේ සක්මන් පරියංගයේ දිනෙදා කටයුතු මේ විදිහට කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොනවා හරි විදිහක මේ වැඩේ යනවා. ඉස්සර තරම් මතකෙට නැහැ, ඉස්සර තරම් වෙහෙසක් නැහැ කියන එක අපි හොඳ සලකුණක් විදිහට අරගමු. අරගෙන නැවත නැවත ඔය දේ යේදිලා බලන්න පුළුවන්. යේදෙනකොට තේරෙනවා දැන් නිකන් මේක නිකන් මෝහත් ආයුධයක් වගේ මේ වැඩේ සිද්ධ වෙනවා. ආයුධේ මෝහත තියෙනවා. ඉතින් ඒ ආයුධයෙන් වැඩක් ගන්නත් පුළුවනි. නිකම්ම ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මොකකට හරි වැඩකට යෙදিলা බලන්න පුළුවන්. කවුරු හරි කොහේ හරි ඉන්න එකෙක් අල්ලගෙන ඌට සිහියක් භාවනාවක් කියලා දීලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ යම් යම් වැඩ කටයුතු ලේදෙමින් බලන්න පුළුවන් මගේ මේ විවේකෙට මොකද වෙන්නේ කියලා. ආපහු අර පරණ පුරුදු මෝඩකම වගේ දෙයකටම ගිහිල්ලා බලනවා. ඒ මෝඩකම අපේ ඇඟේ ගෑවෙනවද කියලා. ගෑවෙන එකනේ උත්තර ප්‍රශ්නේ තියෙන්නේ. මෝඩකම තියුණාට අවුලක් නැහැ. අසුචි තියුණාට අවුලක් නැහැ. ගෑවෙනවා නම් තමයි අවුල. ඒක නිසා අර පරණ පුරුදු දේවල් වලට, පරණ පුරුදු පුද්ගලයා අතරට, පරණ පුරුදු රැකී රක්ෂා වලට, පරණ පුරුදු ඒ ජීවන රටා වලට ගියහම මොකද වෙන්නේ කියලා බැලුවොත් අන්න ගෑවෙන ගතියකුත් එනවා තමයි. මොකද කාලයකට පස්සේ මේ වගේ දේවල් වලට ගියහම නමුත් ටිකෙන් ටික තේරෙනවා අන්න මේ දේවල් කරාට ගෑවෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැහැ. මොඩකම තියුණාට ඒක පළඳ ගන්නේ නැහැ. අසුචි තියුණාට ගෑවෙන්නේ නැහැ. ඒක ජයග්‍රහණයක්නේ. අර පරණ පුරුදු ලෝකෙම දැන් නොගැටි නොගෑවි ඉන්නවා. ඒක දක්ෂකමක්. ඉතින් ඒක නිසා ඔය ගත්ත ආයුධේ, ඔය මෝහත තියන ආයුධේ මෝහත තියනවා කියලා නෙවෙයි නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ. ඒක තමයි ඔය කියන්නේ වார்த்தාවේ තියෙන්නේ ඒක තමයි. මෝහත තියනවා කියලා තමයි කියන්නේ. එතකොට මෝහත තියනවා නම් ඒක පොඩ්ඩක් බලන්න. නිකන් යුද්ධෙට ගිහිල්ලා බලන්න ඕනේ. යුද්ධෙට නැටි කඩුව කොස් කොටන්නද කියලා කියන්නේ. ඒකෙන් ඉඳ යුද්ධෙට ගිහිල්ලා බලන්න ඕනේ මොකද වෙන්නේ. අර පරණ පුරුදු වැඩ කටයුතු කරනකොට මොකද වෙන්නේ, මේ කාට හරි සිහිය කියලා දෙන්න ගියොත් මොකද වෙන්නේ කියලා අන්න ටිකෙන් ටික බලන්න පුළුවන්. මේ හදාගත් ආයුධේ මෝහත තියන ආයුධේ මෝහත පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට සමහර ආයුධවල තේරෙනවා අර මෝහත තියුණට ලස්සනට තියුණාට මොකද එකපාරක් ආපු ගමන් සම්පූර්ණ මොට වෙලා යනවා. ඒ පදයේසෙම හරි පදාසෙම පදේසෙම මොට වෙලා යනවා එකපාරයි ගැහුවේ. ආයකත් කවන්න එකත් පාඩමන්නේ. එහෙනම් මේ මෝහත තියුණට මේක බොරු මෝහතක්, මමම ඇඳගත් මෝහතක් කියලා ඕන තේරෙන්න පුළුවන්. ආපහු අන්නවවිල්ලා මොහත තියාගෙන පරීක්ෂණය කරගෙන ටිකෙන් ටික ආපහු යදෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. මේක වැඩට දාලම බලන්න ඕනේ. මේ ආයුධයේ තරම වර්ණ විදිහටම මෝඩකමක් අසුචියක් ගෑවෙනවාද කියලා විමසලා බලන්න පුළුවන්. ඒ වගේ දෙයක් හොඳයි. ඔය සක්මන පරියන්කේ කම්මැලිකමට උනත් හොඳයි. දැන් මටත් ඔය තියෙනවා කම්මැලිකමක්. පරියන්කේකට වාඩි වෙන්න හිතෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඔක වැඩසටහනකට ගියාම ඒ පිරිස ඉස්සරහා ගිහිල්ලා වාඩි වෙන්න එනවනේ. එතකොට නිකන් ඒගොල්ලන්ට අනුග්‍රහයක් විදියට ඒගොල්ලොත් එක්ක වැඩසටහන කරන ඉඳලා හරි වාඩි වෙන්න වෙනවා. ඉතින් ඒකත් දන්නේ නැතුව ඔය ඔටු ටිකක් එහෙම පෙරාගෙන ඉතින් ඉන්නවා. විනාඩි 45ක් පැයක් ඉන්නවා. ආයෙගොල්ලන්ත් එක්කම සක්මන් කරන්න වෙනවා. දැන් පහුගිය දවස්වල ඔය ළමයි ටිකකුත් එක්ක ඉතින් සක්මන් කරා. හාමුදුරුවෝ සක්මන් කරන්න එපැයි. ඈ ළමයි ටිකක් එක්ක වාඩි වෙලා ඉඳියා. උන් ඇස්සලා බලනවා මම වාඩි වෙලා ඉන්නවද කියලා. ඒකයි මමත් ඇස්සලා බලනවා උන් වාඩි වෙලා ඉන්නවද කියලා. ඕක තමයි තියන්නේ. ඉතින් ඔන්න ඔහොම දෙයක්. ඒක නිසා ඔය ආයුධේ පොඩ්ඩක් වැඩකට යොදවන්න කියන අදහස, වැඩකට යොදවලා ඔය මෝහත පරීක්ෂා කරන්න කියන අදහස අපි දෙමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. උදේ මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
අපිට ඉතා සුළු වෙලාවක් තියෙන ප්‍රශ්න එකක් වගේ ගන්න පුළුවන් වාචිකව. ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. එමනම් අපි පාලි උපාලිද ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නේ ධම්ම දේශනාවට.
උදේ ආරාධනා කරන්නේ මට පුළුවන්. එහෙනම් මම ආරාධනා කරන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ විසින් අපගේ දැන් කමඨාන් වාර්තා වලට පිළිතුරු උපදෙස් ලබා දෙනු ලැබුවා. ඔබ වහන්සේගේ දෙපා නමද මම ගෞරවයෙන් ආරාධනා කරලා සිටිනවා. අපි අද දවසේ දෙවනි භාගයේ වන ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන ලෙස අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පඤ්ඤාය පරිහානේන පස්ස ලෝකං සදේවකං නිවිතං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. පඤ්ඤාහි සෙට්ටෝ සෙට්ටා ලෝකස්මින් යායං නිබ්බේද ගාමිනින් යායා සම්මා පජානාති ජාති භව පරික්කයං තේසං දේවා මනුස්සාච සම්බුද්ධානං සතීමතං පිහයන්ති හාස පඤ්ඤානං සරීරන්තිම ධාරණන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන පින්නතුනි, අද දවසෙත් අපිට යම් කිසි පුරුදුවේ සූත්‍ර කොටස්වල අද දවසට සුදුසු මාතෘකාවක්, අද දවසට ගැළපෙන මාතෘකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි භාග්‍යතුන් වහන්සේ අර කලින් කී විදියටම, කලින් පුරුදු විදියටම යම් කිසි වචන දෙකක් ඉදිරිපත් කරනවා, නැත්නම් අදහස් දෙකක් ඉදිරිපත් කරනවා. මොකද්ද කියන අදහස? මේ විදිහට ආර්ය ප්‍රඥාවක් පිළිබඳ තමයි කියන්නේ. ආර්ය ප්‍රඥාවෙන් පිරිහුණු සත්වයෝ, ආර්ය ප්‍රඥාවෙන් නොපිරිහුණු සත්වයෝ කියන විදිහට කොටස් දෙකක් ගැන තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන කියන්නේ මොකද්ද? ආර්ය ප්‍රඥාවෙන් පිරිහුණු නැති යම් කිසි සත්ව කෙනෙක් ඉන්නවද, මේ සත්වයන්ගේ ස්වභාවය ප්‍රකාශ කරනවා. මොකද්ද මේ කියන ස්වභාවය? මෙන්න මේ විදිහට ආර්ය ප්‍රඥාවෙන් පිරිහුණු සත්වයන්ගේ පළවෙනියට අපි හිතමු මෝඩකමක් වර්ධනය වෙනවා. මෝඩකමක් වර්ධනය වුණු සත්වයන්ගේ ස්වභාවය මෙතෙන්දී පළවෙනියට ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? මේ ආත්මයේම පීඩා සහිත, දැඩි ආයාස සහිත, හත්පස දැවිලි ඇතිව දුකසේ වෙසෙනෝ. ඔන්න ආර්ය ප්‍රඥාවෙන් පිරිහුණු සත්‍යයන්ගේ ස්වභාවය. එතකොට මෝඩකමක් වර්ධනය වෙනවා කියලා කියන්න සුදුසු සලකුණු තමයි මේ තියෙන්නේ. මොකද්ද? පීඩා සහිතයි, දැඩි ආයාස සහිතයි, හත්පස දැවිලි සහිතයි, දුකසේ වෙසෙනෝ. ඊට පස්සේ එතනින් නවත්තන්නෙත් නෑ කියනවා මරණින් මතු දුගතියක් කැමති වෙ යුතුයි. අන්න මේ අපායකට දුගතියකට මනාප විය යුතුයි කැමති වෙ යුතුයි මරණයෙන් මත්තේ කියලත් සඳහන් කරනවා. එතකොට මෙතනදී බැලුවොත් අර හරියට නිකන් දුගතියක් මේ ලෝකේදීම ගැළපිලා මතුවෙලා එනවා. අයේ මැරිලා යන්න දෙයක් නෑ. මැරිලා ගිහිල්ලා දුගතියකට වැදගන්න දෙයක් නෑ. ඒ වෙනුවට මොකද්ද මේ කියන්නේ? මේ ජීවිතේදීම දුගතියක් හැදෙනවා. මරණයෙන් මතු ඒක සනාත වෙනවා. එච්චරයි. වෙන දෙයක් නෑ. එතකොට මොකද්ද මේකට හේතුව? මෙන්න මේ විදියට ආර්ය ප්‍රඥාවෙන් පිරිහීමක්, මෝඩකමක් වර්ධනය වීමක් ඇතිවීම නිසා අන්න වෙන දේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ දෙවැනි කොටසක් කියනවා අර විදියටම ආර්ය ප්‍රඥාවෙන් නොපිරිහුණු සත්වයෝ. මේ විදියට ප්‍රඥාවක් වඩා ගත්ත, වර්ධනය කරගත්ත ඒ සත්වයන්ගේ ස්වභාවය, ඒ ඇයෝන්ගේ ස්වභාවය මෙන්න මේ විදියට ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? මේ ආත්මයේදීම පීඩා රහිතව, දැඩි ආයාස රහිතව, දැඩි දැවිලි රහිතව සැපසේ වෙසෙනවා. අන්න එයාගේ සලකුණු, නැත්නම් එහෙම සත්‍යයන්ගේ සලකුණු, මේ ජීවිතයේදීම පීඩා රහිතව, දැඩි ආයාස සහිතව, හත්පස දැවිලි රහිතව, සමාවෙන්න, පීඩා රහිතව, දැඩි ආයාස රහිතව, හත්පස දැවිලි රහිතව සැපසේ වෙසෙනවා. අන්න මරණින් මතු සුගතියක්, මරණින් මතු සුගතියක් බලාපොරොත්තු විය යුතුයි, සුගතියක් කැමති විය යුතුයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ මරණින් මතු කතාව ඇත්තටම මේ ජීවිතේ සනාත වෙන දේ, ස්ථිර වීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් මැරිලා බලන්න ඕනේ නැහැ ඕක කොයිද යන්නේ කියලා. මේ වෙනුවට කලින්ම දැක ගන්න පුළුවන් මගේ මානසික තත්ත්වය මොන වගේද, මගේ පැවැත්ම මොන වගේද කියලා බැලුවොත් අන්න ඒකම තව පොඩ්ඩක් සනාත වීමක්, ස්ථිර වීමක්, ස්ථාවර වීමක් තමයි මරණින් මතු සිද්ධ වෙන්නේ. මේ දෙකටම හේතුව මොකද්ද? එක්කෝ ආර්ය ප්‍රඥාවක් වැඩීම, එහෙම නැත්නම් ආර්ය ප්‍රඥාවක් පිරිහීම. ඔන්න විදිහේ අදහසක් තමයි මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන අපිට දැන දැක ගත යුතු වචනයක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? ආර්ය ප්‍රඥාවක් පිළිබඳ. මේක මේ දැනුම් සම්භාර, මේ විදිහේ නොලෙජ් පිළිබඳ කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. විවිධ දේවල් දැනුම් සම්භාර එකතු කරගන්නත් පුළුවන්. ඒ එකතු කිරීම දක්ෂකමක් කියලා අපි හිතනවනේ, ඇත්තටම නෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට මේ ආර්ය ප්‍රඥාවක්, අර පණ්ඩිත බාල කතාවක් කියෙම මේ ශාසනයේ සඳහන් වෙනවා. පණ්ඩිතේ කියන්නේ මේ දැනුම් උගනගත්ත දේවල් මත පදනම් වෙලා නෙමෙයි මේ පණ්ඩිතේ කියන්නේ. බාලය කියන්නේ මේ අධ්‍යාපනය මදි හින්ද නෙමෙයි බාලය කියන්නේ. ඒ වෙනුවට මෙන්න මේ ආර්ය ප්‍රඥාවක් පිළිබඳ කතාවක්. ඒකේ සලකුණු තමයි මේ තියෙන්නේ. තමුන්ගේ මානසික විවේකයේ සහනය කොහොමද? යන්නේ නැවැත්මක් දිහාවටද, පැවැත්මක් දිහාවටද? ඇතුලේ නිවීමක් දැවිත් ඇති වෙන්නේ, දැවීමක් දැති වෙන්නේ කියන සරල දේ. අන්නේ සරල දේ හොඳ ඉන්ඩිකේටර් එකක් වගේ, හොඳ දර්ශකයක් වගේ මෙන්න මේ ආර්ය ප්‍රඥාව පිළිබඳ. එතකොට මේ එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේ අපිට මේ දර්ශකයක් වගේ දෙයක් ලබා දෙනවා. ආර්ය ප්‍රඥාවක් වර්ධනය වෙනවා නම් මේ විදිහේ දෙයක් වර්ධනය විය යුතුයි. ආර්ය ප්‍රඥාව දුර්වල වෙනවා නම් මේ විදිහේ දෙයක් අන්න ඇති විය යුතුයි කියලා මෙන්න මේ ආත්මයේදීම දැක දැන ගන්න පුළුවන් දෙයක් තමයි මේ කියන්නේ. ඕක තමයි දෙන අදහස. ඕක තමයි ඉදිරිපත් කරන අදහස. මෙන්න මේ විදිහට පීඩා සහිතව, දැඩි ආයාස සහිතව, හත්පස දැවිලි සහිතව දුකසේ වෙසෙනවා නම් අන්න මොකද වෙන්නේ? තම තමුන් තීරණය කරගන්න ඕනේ මේ මගේ මානසික තත්ත්වය, මගේ හිතේ ස්වභාවය එච්චර හොඳ නෑ. මේ හිතේ ස්වභාවය දුගතියකට යන ස්වභාවයක් තමයි මේ ටික ටික වර්ධනය වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් මේ පීඩා රහිතව, දැඩි ආයාස රහිතව, මේ විදියට දාහ රහිතව සැපසේ වෙසෙන්න පුළුවන් නම් අන්න මේ තැනතර තේරෙනවා මගේ මේ හිතේ තුල යම් කිසි විදියක මානසික තත්වය, මානසික සෞඛ්‍යයේ දියුණු වීමක් තියෙනවා. දියුණු වීමක් තියෙනවා. මරණින් මතු දුගතියක් වෙනුවට සුගතියක් ටික ටික මතුවෙලා එනවා කියලා දැක දැනගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපි අපිට අපි අපිවම පරීක්ෂා කරගන්න පුළුවන් ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ලබා දෙනවා. ඉතින් එන්නේ පරීක්ෂාවේ තමයි අපි කවුරු කවුරුත් ඊයේදීලා ඉන්නේ. ගොඩක් වෙලාවට මේ වගේ දෙයකට යොමු වෙන කෙනෙක් යොමු වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේ දැඩි පීඩා, දැඩි දාහ, දැඩි දැවිලි, මෙන්න මේවායින් දකින වෙහෙස, මේ දුකසේ ජීවත් වීම, ඒකේ වෙහෙස දැන දැකගෙන මේ තැනත්තා මේකට යම්කිසි විසඳුමක් තියුණොත් හොඳයි, මේකෙන් යම්කිසි සහනයක් තියුණොත් හොඳයි කියන උත්සාහයක යෙදෙනවා. ඒක තමයි කරන උත්සාහය, ඒක තමයි මේ ප්‍රතිපදාව. දැන් ඔය එක්තරා සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා මෙන්න මේ තැනැත්තර මේ දුකෙන් ස්පර්ශ කරන ලද්දේ. ඔන්න ඔහොම තමයි කියන්නේ. මේ පුද්ගලයා මේ විදිහට දැඩි ආයාස, දැඩි දාහ, දැඩි පීඩා, මේ විදිහට දුකෙන් ස්පර්ශ කරන ලද්දේ. මේ තැනැත්තා හිතනවා, කල්පනා කරනවා, මේ දුක මට දරන්න බෑ, මේ දුක මට වෙහෙස වැඩි, මේ දාහ දැවිලි පීඩා මට දරන්න බෑ කියලා මේ තැනැත්තා කල්පනා කරලා මේ තැනැත්තා හිතෙනවා මේ දුකෙන් ගැලවුමක් තියුණොත්, මේ දුක නිවීමක් තියුණොත්, අන්නේ දුකෙන් ගැලවීම නිවීම යහපත් කියලා යම් කිසි විදිහක මේ තැනැත්තා අදහසක් ඇති කරගන්නවා. මේ දුක කියන එක අන්න කායික වම එන්න ඕනේ නැහැ. රෝගී ස්වභාවයක්, ආබාධයක් එහෙමම එන්න ඕනේ නැහැ. බාහිර පරිසරයේ වස්තු සම්භාර විනාශ වීමක් වෙන්න ඕනෙම නැහැ. මේ විදියට වටපිටාවේ කෙනෙක් මියෑදෙන්නම ඕනේ නැහැ. ඒ වෙනුවට අන්න මේ මානසිකවත් මේ විදිහේ දුකක් අපිට එන්න පුළුවන්. අන්න මොකද දුක සහ දෝමනස්සය. ওই වේදනාව ගැන කියනකොට කියනවා දුක් වේදනාවක් ගැන කියනවා, දෝමනස්සයක් ගැන කියනවා. දෝමනස්සය කියන්නේ මොකද? අන්න අර pain and suffering කියන දෙක අතර වෙනස තමයි පෙන්වන්නේ. pain කියන එක සාමාන්‍යයෙන් භෞතිකව කයට එන්න පුළුවන් දෙයක්. නමුත් suffering කියන එක අර විදියට මනස තුල තමයි මතුවලා එන්නේ. එතකොට සමහර කෙනෙක්ට අර විදියට සියලු සැප සම්පත් ලැබිලා තියෙනවා, ලෝකේ වටපිටාවේ කට්ටිය බැලුවාම මේ වගේ ජීවිතයක් ගෙවුවා නම් හරි ශෝක් කියලා හිතෙනවා. නමුත් අන්න ඇතුළතින් ලොකු දෝමනස්සකින් පෙළෙමින් මෙතනත්තා කටයුතු කරනවා. අන්න ඒ විදිහේ විඳවනවා. ඒ විඳවීම එයාට බොහොම රියල්. එයාට කියන්න බෑ අපිට මේ විදිහ බලන්නකො ඔච්චර ඔක්කොම සැප සම්පත් තියෙනවා, මුදල් තියෙනවා, දූ දරුවෝ ඉන්නවා, පවුල් සම්පත් තියෙනවා, ඇයි මේ මේ විදිහට දුකෙන් ඉන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒ තර්කේ හරියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අපි අපිට මතුවලා එන්න පුළුවන්. කායික රෝග විදිහට, අර විදිහට දෝමනස්සයක් විදිහට, ওই විදිහට නැවත නැවත මේ දුක් මතුවලා එනවා. එහෙම මතුවෙනකොට මේ තැනැත්තා හිතනවා, කල්පනා කරනවා, මේ දුකෙන් ගැලවීමක්, මේ දුකෙන් මිදීමක් තියුණොත් යහපත්. තියුණොත් යහපත්. ඒ විදිහ අදහසකින් ප්‍රතිපදාවක යෙදෙනවා. ඒක තමයි සරල අදහස. මගේ මානසික විවේකයක් සැනසීමක්, මේ දැවීම වෙනුවට නිවීමක්, මේ දිවීම වෙනුවට පැවැත්ම වෙනුවට නැවැත්මක් ලං කරගත්තොත් යහපත් කියන සරල උත්සාහයක ප්‍රතිපදාවක මේ තැනැත්තා ගියේ දෙනවා. මානසික විවේකයක් සැනසීමක් දිහාවට යන ගමනක්. ඒ කියන්නේ මොකද්ද? අර මෝඩකමක් වෙනුවට ප්‍රඥාවක් වර්ධනය කර ගැනීමක් දිහාවට යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක එක එක්කෙනා එක එක මට්ටම් වලින් පටන් ගන්නවා වෙන්න පුළුවන්, ආරම්භ කරනවා වෙන්න පුළුවන්. දැන් පහුගිය දවසක යම් කිසි විදියක මොනවද ඒවට කියන්නේ, අනාථ නිවාස කියන වචනේ වෙනුවට, ඕෆනේජස් කියන වචනේ වෙනුවට අපි කියමු චිල්ඩ්‍රන්ස් ෂෙල්ටර්ස් වගේකට, ළමා නිවාස වගේකට ගියා. එතකොට ඒකේ හතරක වැඩසටහන් හතරක් සංවිධානය කළ තිබුණා. ඒ සංවිධායක නෝනාගේ අදහස තමයි මේ දරුවන්ට තමයි මානසික විවේකයක් සහනයක් වැඩියම ඕනේ. ඒ මොකද ඒගොල්ලෝ අර විදිහට මේ වටපිටාවෙන් ඒ සරල වයසට පොඩි වයසට නොලැබිය යුතු තරම් දුක් ගැහැට විඳලා තියෙනවා. සමහර විට අතවරයට ලක් වෙලා, සමහර විට වෙන වෙන ආර්ථික අපහසුතා නිසා පාරවල් වලට වැටිලා, එහෙම නැත්නම් සමහර විට අම්මා තාත්තා නැති වෙලා, ඉතින් ඔන්න ඔය විදිහට යම් යම් දේවල් නිසා නොවිඳිය යුතු දුකක් මේ දරුවන්ට ඇවිල්ලා තියෙනවා, වෙහෙසක් පීඩාවක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට තමයි මේ මානසික විවේකයක් වගේ දෙයක් වැඩියම අවශ්‍ය කියලා කියනවා. නමුත් ඔය වගේ දැනකට ගියාම, වැඩසටහනක් කරන්න ගත්තාම තේරෙනවා මේ දරුවන්ගේ මානසිකත්වයේ හැටියට ඒගොල්ලෝ මේ වගේ දෙයක් බාරගන්න සූදානම් නැහැ. සරලව ඒ දේ තියෙනවා. අනේ දැන අවුල තියෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට ওই ගේම්ස් ටිකක් අනම්මනම් කරලා පොඩ්ඩක් දඟලෝලා හිනස්සෝලා ඉතින් එන එක තමයි කරන්නේ. එහෙම නැතුව මේ සතිමත් බව, සතියේ 100ෙන් ඇවිදින්න ඕනේ, වාඩි වෙලා ඉන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා අපි දඟලුවාට එච්චර වැඩක් නැහැ. සාමාන්‍ය ඉස්කෝලේකට ගියත් දරුවෝ එකපාරට බාරගන්නේ නැහැ. ඒගොල්ලන්ට පොඩ්ඩක් අර නිකන් ආකර්ෂණයක් එහෙම ලොකුවට එන්නේ නැහැ එකපාරට. නමුත් මේ වගේ තැනකට ගියහම විශේෂයෙන් ඒක තේරෙනවා. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ට මේක අදාළ නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙන දේවල් එක්ක මේක අදාළ නැහැ. නමුත් අර විදිහට පොඩ්ඩක් ওই ක්‍රීඩාවකෙදීලා පොඩ්ඩක් ක්‍රීඩකයක් අත්දැකහම, සතුටක් අත්දැකහම, අර විදිහේ කට්ටිය එක්ක පොඩ්ඩක් දැඟලුවාම ඔන්න ඒකට දොකෝයිදෝ මනාපයක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඔය පොඩි දරුවන්ගේ ඇස් දිහා බැලුවාම ඇස්වල තියෙනවනේ නිකන් අර එලියක් වගේ එකක්. එහෙම එකක් සාමාන්‍යෙත් පොඩි දරුවන්ගේ තියෙනවා. ඔය ඉස්කෝලේ දරුවන්ගේ දෙනවා, ලොකු වෙනකොට තමයි ඕක අඳුරු වෙලා එන්නේ. නැත්නම් පොඩි කාලේ කාගේ කාගේ ඇස්වල නිකන් අමුතු එලියක් දීප්තියක් නිකන් අර ගොජ දානවා වගේ මේ ඇතුළත තියෙන විවේකය සතුට එන්නේ එහෙම ගතියක් තියෙනවා. නමුත් මේ වගේ පරිසරයකට ගිහාම සමහර දරුවෝ, හැමෝම නෙමෙයි, සමහර දරුවෝ ඉන්නවා අර ඒ වගේ පරිසරයක ගොඩ කාලයක් ගෙවලාද කොහෙදෝ අර එළිය නිවිලම ගියපු කට්ටියත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ඇස්වල එහෙම එළියක් දකින්න නැති තරම් අර නිකන් ඔහේ ඉන්නවා. ඉන්දියාවට මොකද අර ඇතුළත ඩැමේජ් එක වැඩි සමහර විට. ඉතින් එහෙම එහෙම විවිධ මට්ටම්වල දරුවෝ ඉන්න පුළුවන්. ඔය සමහර වෙලාවට අපි හිතුවොත් දැන් පවුලක අම්මා තාත්තා දුවලා දෙන්නේ තුන්දෙනෙක් කොහොම ඉන්නකොට අර බැරි වෙලාවත් මොකක් හරි තාත්තා මේ මතවරයට ලක් කරනවා කියලා හරි මොකක් හරි සැකයක් හරි ඒ විදිහ දෙයක් හරි මතුනොත් අන්න මොකද කරන්නේ, අර චයිල්ඩ් සර්විස් වලින් ගිහිල්ලා අර දරුවෝ තුන්දෙනාම අරගන්නවා. අර මේකට ලක්ුණු දරුවා විතරක් නෙමෙයි අනිත් කට්ටියවත් අරගන්නවා. ඉතින් එහෙම සමහර විට කවදාවත් මේ වගේ පරිසරයක ඉඳපු නැති වගේ දරුවොත් ඒ තැන්වල ඉන්නවා. ඉතින් ඒ වටපිටාවේ තියෙන පරිසරෙයි ඒ වටපිටාවේ නඩත්තුවයි ඒ පරිපාලනයයි ඔය ඔක්කොම මත තීරණය වෙනවා ඒගොල්ලන්ගේ පැවැත්ම. සමහර තැන්වල පරිපාලනය හරි නැත්නම් වටපිටාව බොහොම අප්‍රසන්න ගතියක් තියෙනවා. ඒතර ඒ වගේ එකක කාලයක් ඉන්නකොට අන්න ඒ දරුවොත් ඒ තත්ත්වෙටම මානසිකව වැටෙනවා. තවත් දෙවනි දවසේ ගියපු තැන්වල සාමාන්‍යයෙන් ඒ තැන්වල එච්චරම අවුලක් නැහැ. එතන පරිපාලනයේ කට්ටිය බොහොම විවේකයෙන් සතුටින් ඉන්න පාටක්, ඒ වැඩ කටයුතු වෙන පාටක්, වටපිටාව පිරිසිදුව තියෙන පාටක්, දරුවෝ ටිකත් අර විදිහට සතුටින් ඉන්න පාටක් ඒ මෙහෙම තියෙනවා. ඉතින් කොහොම හරි අනේ විදිහේ මේ දේවල් මේ වගේ තැන්වලදී අර ගෙවල් දොළවල් වල වෙන අපහසුතා නිසා තමයි එන්නේ, අතවර නිසා තමයි එන්නේ. එයාවට මොකද තවත් සමහර විට දුර්වල වෙනවා, තවත් පහලට වැටෙනවා අර වගේ තැනකදී. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් අර විදියට යම්කිසි හොඳ තැනකට වැටුනොත්, හොඳ ස්ථානයකට යන ලැබුණොත් අන පොඩ්ඩක් විවේකයෙන් සැනසීමෙන් ඉන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. සමහර විට අවුරුදු 7 පොඩි ගෑනු දරුවෝ පවා ඉන්නවා. පොඩි කෙල්ලෙක් ඉඳලා ඒක අලුතෙන් කොහෙද ඇවිල්ලා තියෙන්නේ. තාම අර තියෙන මානසිකත් ඇවිල්ලා නැහැ. දිලිසෙනවා, කතා කරනවා, hina වෙනවා. එක එක ඒවා කී කී දඟල දඟල ඉන්නවා. හැබැයි මේ ඉන්න වටපිටාව එච්චරම සුබ එළියක් තියෙන වටපිටාවක් නෙමෙයි. වටපිටාවේ තියෙන අඳුර, ඒ ස්ථානයේ තියෙන වැඩි හරියක් අඳුර. නමුත් අර පොඩි දරුවා තාම හිනා වෙනවා. ඉතින් ඔන්නඔහොම විදියක යම්කිසි විදියක මානසික තත්ත්වය, සෞඛ්‍ය ටික ටික බිඳ වැටීමක්, වර්ධනය වීමක් දෙපැත්තට යන්න පුළුවන්. කෙසේ නමුත් අපි මේ විදියේ භාවනාවක් වගේ දෙයක්, ප්‍රතිපදාවක් ගැන කතා කරනකොට යම් කිසි විදියක ඉදින් හෙමිහිට තමයි ඒ වගේ පිරිසකට අපිට දෙන්න වෙන්නේ. මේ වගේ දෙයක් ඒගොල්ලෝ ගන්න සූදානම් නැහැ. මේ සක්මන් පරියන්ක කතන්දර ඒගොල්ලන්ට එච්චර අදාළ නැහැ. ඒ වෙනුවට අඩුම ගානේ මේ සති ක්‍රීඩාවකේදීලා පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලලා හිනා වුණොත් ඒකත් ඇති. ඒකත් ඇති. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. ඔතෙන්ට ගිහිල්ලා නිකන් දඟලලා අඳලා කරලා නිකන් එතන තියෙන තත්ත්වය තවත් අවුල් කරලා ඇවිල්ලා වැඩක් නැහැ. ඒ වගේ තේ කට්ටිය නොයා ඉදීම මේ හපත්. මොකද හේතුව වැඩක් නැහැනේ. අර ඉන්න දරුවන්ගේ මානසිකත්වයටත් වැඩිය දුර්වල මානසික තත්ත්වයක් හදලා එනවා ගිහිල්ලා. එහෙම වැඩක් නැහැ. අර මෙන්න මේ විදිහේ තත්ත්වයකදී අපිට කරන්න පුළුවන් යම් කිසි පහසුවක්, මේ විදිහේ වැඩසටහනක්, මේ විදිහේ සහයෝගයක් දෙනවා. දීලා ඒගොල්ලෝ බාර ගැනීම නොගැනීම ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒක ගෙදර අරන් ඇවිල්ලා වැඩකුත් නැහැ. එතන ගිහිල්ලා පදිංචි වෙලා වැඩකුත් නැහැ. ඒ වෙනුවට ඉතින් කර්මය කියන එක වැඩ කරනවානේ. කර්මයක කියන එක වැඩ කරනවා. ඒතකොට ඒ වගේ පොඩි දරුවෙට සාමාන්‍ය චොයිස් එකක් නැහැ, ඇතිවිලා නැහැ. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? එහෙම එක්කෙනෙක් කියලාද? කොච්චර ඉන්නවද? ඒතකොට යම් කිසි විදියක ඒ කරුණු ගැළපිලා ඇවිල්ලා තියෙනවා. අපිට මෙහෙම කතා කරන්න හරි පුරුවන් වෙලා තියෙන්නේ සමහර විට අපේ මේ පසුබිම තිබුණ නිසා. ඒ කුඩා කාලේ ওই විදියේ දේවල් වලට මුහුණ දුන්නට පස්සේ ආය හදන්න බැරි විදියට තුවාල එන්නේ මානසිකව. හදන්න බැරි තුවාල ආයි ලොකු වෙලා රැකිරක්ෂාවක් පවුලක් නඩත්තු කරගෙන ඉන්න ගියත් ඒ තුවාල යටින් වැඩ කරනවා. වැඩ කරනවා. මේ විදිහේ ප්‍රතිපදාව පැත්තකින් තියන්නකෝ. සාමාන්‍ය මේ දිනදා ජීවිතේ වැඩ කරගෙන ඉන්න ගියත් ඒ වයෙන් බලපෑමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට යම් කිසි විදියක මේ ලැබිලා තියෙන අවස්ථාව කොච්චර වටිනවාද කියන එක තම තමුන් කල්පනා කරලා බලන්න. ප්‍රශ්න ගැටලු නැතුව නෙමෙයි, ප්‍රශ්න ගැටලු ඕන තරම් ඇති ජීවිතවල. නමුත් අර විදිහේ අර වීදි දරුවෙක්ගේ ස්වභාවය, වීදි දරුවෙක්ගේ ස්වභාවය අර විදිහට අතවරයට ලක් වෙච්ච දරුවෙක්ගේ ස්වභාවය, අර විදිහට කුඩා කලම අම්මා තාත්තා නැති වෙලා ගිහිල්ලා අසරණ වෙච්ච දරුවෙක්ගේ ස්වභාවය ගත්තොත් අනේ ඒකට සාපේක්ෂව අපේ වටපිටාව, අපේ පසුබිම, අපේ පොඩි කාලේ ලැබුණ ඉඩකඩ කොහොමද කියලා තම තමුන්ට විමසලා බලන්න පුළුවන්. මම ඉස්සර වැඩට යන කාලේ මරදානේ ඉන්නවා ඔය 7ට රෑ 7ට වගේ වෙනකොට කලුර වැටුණාට පස්සේ වගේ ඒ හරියෙන් යවෙනකොට ස්ටේෂන් එක ගාව මේ අතර තියෙනවානේ ඔය ගුවන් පාලමක්. එතන තියෙනවා ඉන්නවා ගෑනු කෙනෙක් ඉන්නවා. ගෑනු කෙනෙක් ඉන්නවා, පොඩි දුවෙක් ඉන්නවා අවුරුදු 3-4ක වගේ දුවෙක් ඉන්නවා. ඊට පස්සේ තව පොඩි අත දරුවෙක් ඉන්නවා. ඔය දෙන්නත් තියාගෙන ඔය පාරයිනේ මොනවද මලු ටිකකුත් තියාගෙන එතන අට්ටාලයක් ගහගෙන ඔය ඉන්නවා. ඉන්නවා. මේ කාන්තාවගේ වෘතිය තමයි ගණිකා වෘතිය. එතකොට කස්නම කෙනෙක් අහම අර දරුව දෙන්න පාරයිනේ තියලා එතන පිරෙනවා බිත්ති කෑල්ලක්. ඒක පිටිපස්සට යනවා. ආපහුවිලා අර දරුව දෙන්න ගාව වාඩි වෙනවා. ඉතින් ඕක තමයි කරන්නේ රැතිසේ. ඒත් ඒ වගේ දරුවෙක්ගේ මානසිකත්වය මොන විදිහටද හැදෙන්නේ? ඒ වගේ දරුවෙට තියෙන විවේකය මොකද්ද? නිවන මොකද්ද කියලා තම තමම කල්පනා කරලා බලන්න පුළුවන්. ඒක නිසා යම් කිසි විදියක මේ ලැබිච්ච අවස්ථාව පිළිබඳ වැඩි වැඩියෙන් යම් කිසි මනාපයක් ඒ අවස්ථාව මම ප්‍රයෝජනෙට ගත යුතුයි කියන අදහසක් ඇති කර ගැනීම වටිනවා. එහෙම නැත්නම් මේක නිකන් අර අපාය බ්‍රේක් එකක් වගේ අවස්ථාවක්. ආවව ගියාට පස්සේ බ්‍රේක් එක ඉවරනාට පස්සේ අඬලා ඉන්ද්‍රි ගාලා වැඩක් නැහැ. ඒකයි තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ පීඩා නැති සත්‍යයක්, දැඩි ආයාස නැති තත්වයක්, දැවිලි නැති තත්වයක් මේ ජීවිතේ හැදුවොත් තමයි. මේ ජීවිතේ හැදුවොත් තමයි මේ විදිහේ දුක මේ ජීවිතේ දුරු කරොත් තමයි මරණයෙන් මත්තේ කොහොමද දුගතිය ස්ථිර වෙනවා. දුගතිය ස්ථිර වෙනවා ආයේකේ හොයන්න දෙයක්, කල්පනා කරන්න දෙයක් නැහැ. දුගතියකට ගියාට පස්සේ ආයේ භවනා කරන්න තියුණා නම් කියලා හිතලා කල්පනා කළ වැඩකුත් නැහැ. ඒ වෙනුවට දුකේ ඉන්නේ. දුකේ ඉන්නේ, තනිකර දුකේ ඉන්නේ, අඬනවා, විලාප තියනවා, බොහෝ සෙමින් කල් ගෙවෙනවා. ඒ විදිහේ මේ ලැබිච්ච අවස්ථාව තමයි මේ පෙන්නුම් කරන්නේ. මේ විදිහට මේ ප්‍රතිපදාවක් වඩා ගත්තොත්, මේ විදිහේ විවේකයක් තමන් තුළ ඇති කරගත්තොත්, මේ විදිහට සුගතියකට යන ස්වභාවයක් ඇති කරගත්තොත් ඒක ගොඩක් යහපත්. ඉතින් අදහසින් මේ කරුණු දෙකක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ යම්කිසි ගාථා කීපෙකුත් සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? පඤ්ඤාය පරිහානේන පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ විදියට මේ දෙවියන් මනුෂ්‍යයන් සහිත මේ ලෝවැස්සන් දෙස බලව පඤ්ඤාය පරිහායේන, මේ විදියට ප්‍රඥාවක ප්‍රඥාවගේ පිරිහීමෙන් නැත්තම් ප්‍රඥාවක් නැතිවීමෙන් මේ සත්වයෝ මෙන්න මේ දුකකට වැටෙනවා. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මෙන්න මේ විදිහට මේ නාම රූප දෙකෙහි පිහිටලා ඉඳගෙන එය සත්‍යයි මඤ්ඤති හඟිනවා. මොකද තමයි මේ කියන්නේ. ඒකට මේ විදිහට මේ දෙවියන් මනුෂ්‍යයන් සහිත මේ ලෝකයා දෙස බලන්න මේගොල්ලන්ගේ ප්‍රඥාව පිරිහීම නිසා මේ නාම රූප දෙක මත පිහිටලා ඉඳගෙන ඒ නාම රූප දෙක සත්‍යයි හඟිනවා. ඊට පස්සේ කියනවා පඤ්ඤාහි සෙට්ටා ලෝකස්මින් යායන් නිබ්බේද ගාමිනින්. යම් ප්‍රඥාවක් මේ ලෝකෙහි ශේෂ්ත්‍රද නිවන දිහාවට යන යායා සම්මා පජානාති ජාති භව පරික්ඛයන්. අන්නේ නිවන දිහාවට යන මේ ලෝකෙහි ශ්‍රේෂ්ඨ යම් කිසි ප්‍රඥාවක් තියනවාද එය මනාව දැනගෙන ජාති භව පරික්ඛයන් මේ උපත භවය ක්ෂය කරනවා. තේසං දේවා මනුස්සාච සම්බුද්ධානං සතිමතං පිහ යන්ති හාස පඤ්ඤානං ශරීරන්තිම ධාරිනන්ති. එබැවින් නැත්තං ඒ වගේ ඒ විදිහේ ප්‍රතිපදාවක යෙදිලා ඉන්න දෙවිවරු මනුෂ්‍යයෝ මේ සතිමත් භාග්‍යතුන් වහන්සේ බුදුන් වහන්සේ මේ විදිහට ශීඝ්‍ර පඤ්ඤා ඇති බුදුන් වහන්සේ ශරීරාන්තිම ධාරණං මේ විදිහට අන්තිම ශරීරයක් දරන බුදුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයට මේ වගේ සත්‍යෝ කැමති වෙනවා. මොන වගේ සත්‍යෝද? අන්න අර විදියට ප්‍රතිපදාවක ප්‍රඥාවක යෙදිලා ඉන්න සත්‍යෝ. එවැනි දෙවිවරු මිනිස්සු කියලා කියන්නේ අර විදියේ ප්‍රතිපදාවක් මේ විදියේ පුහුණුවක් ප්‍රඥාවක් තියෙන පිරිස් මේ විදියට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට මේ ධර්මයට කැමති වෙනවා. එහෙම නැති කට්ටිය අකමැති වෙනවා. ඒකත් එහෙමනේ. ඒකත් එහෙමයි. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිය අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා ප්‍රඥාව ඉදිරියෙන් තියාගෙන. එතකොට මෙන්න මේකේ සඳහන් වෙන දේවල් අතරින් මෙතන තියෙනවා මේ නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඔන්න අර දුකෙහි දුක ඇති වෙන්න ප්‍රධාන හේතු කාරණා වගේ පදනම් වගේ දෙයක් තමයි මේ කියන්නේ. මේ නාම රූප දෙකෙහි පිහිටලා මෙය සත්‍යයි හඟි. අන්න ඕක තමයි දුක අර විදිහේ දැවිලි වෙහෙස පීඩා ආතති මේ සියල්ලට විභවය වෙන්නේ හේතු කාරණා වෙන්නේ. මොකද්ද? අර නාම රූප දෙකෙහි පිහිටලා තමයි ඉන්නේ. ඒක තමයි ඔය අපි දන්නා දක්නා ලෝකය. එතකොට ඒ ලෝකය සත්‍යයි කියලා හඟිනවනේ අපි. අන්න එතනයි අවුල තියෙන්නේ. එතනයි අවුල තියෙන්නේ මේ විදිහට නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ විදිහට නාම රූප දෙකෙහි පිහිටලා ඉඳලා ඒක සත්‍යයි හඟිමින් තමයි මේ තැනත්තා කල් ගෙවන්නේ. එහෙම නැත්නම් මේ අපි අත්දකින ජීවිතේ මේ ලෝකේ සත්‍යයි කියලා හඟිමින් තමයි මේ තැනත්තා කල් ගෙවන්නේ. එහෙම නැත්නම් අපි වෙනස් විදියකට වෙනස්ම ආකාරයකින් මෙහෙමත් කිව්ව හැකි, අපි මේ ඉන්නේ ආවේශයක. යම් කිසි අපි හිතමු යක්ෂ ආවේශයක් වගේ එකක් අපිට ඇවිල්ලා තියෙනවා. එතන මේ යක්ෂ ආවේශයක ඉඳගෙන මේ යක්ෂාවේසේ තියෙන දැවිලි පීඩා විඳිමින් මේ තැනත්තා කල්ගෙවන අතරේ මේ යක්ෂාවේසේ තමයි මගේ නියම ස්වභාවය කියලා මේ තැනත්තා හඟිනවා. මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. මේකට හේතුව තමයි මෙයා මේ යක්ෂාවේසෙන් පිට වෙන දෙයක් දැකලා නැහැ. මෙතනයි අවුල තියෙන්නේ. එදා මෙදා තුර දැක්කේම මේ දේ විතරයි. මේ විදිහට යක්ෂයෙක් ආවේශ වුණාම තියෙනවාද යම්කිසි දැවිල්ලක් පීඩාවක් වෙහෙසක්? එවැනි වූ දැවිලි පීඩා වෙහෙස සහිතව මං කල්ගෙවනවා. කල්ගෙවන විතරක් නෙමෙයි මේ යක්ෂාවේසය හොඳයි, ඒක සත්‍යයයි කියලා තව ටිකක් හැංගීමකුත්, දැඟලීමකුත්, හිතිවිලි පැවැත්වීමකුත්, ප්‍රකාශ කිරීමකුත් මේ තැනැත්තා සිද්ධ කරනවා. එතකොට ඔන්න විදිහේ දේක තමයි මේ වැදිලා ඉන්නේ. ඒක සත්‍යයයි කියලා වැඩි වැඩියෙන් හඟිනවද, ඒක සත්‍යයයි කියලා වැඩි වැඩියෙන් ප්‍රකාශ කරනවද, අන්න මොකද වෙන්නේ, වැඩි වැඩියෙන් දැවිලි පීඩා වෙහෙස මතුවලා එනවා. මේ නාම රූපය සත්‍යයි කියලා වැඩි වැඩියෙන් දඟලනවද, මෝඩකමක් වර්ධනය වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ සතිමත් පුහුණුවේදී භාවනාවකදී අපි මේ බලන දියුණු කරන බැල්මම මේක සත්‍යද කියලාවත් නිකන් ප්‍රශ්නාර්ථයක් දාලවත් වගේ බලන බැල්මක් තමයි ඔය දියුණු කරන්නේ. ඒක සත්‍යයි කියලා නිකන් අර ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරනවට වැඩිය, අර තිතයි ඉරයි එක ඉදිරිපත් කරනවට වැඩිය අඩුම ගානේ ප්‍රශ්නාර්ථයක් හරි දා ගන්නවා ඉස්සෙල්ලා. සත්‍යයිද කියලා තහන්න පුළුවන් අඩුම ගානේ. ඒ විදිහේ බැල්මක් තමයි සිහියෙන් බලන්නේ ඒ බැල්ම. මේක පොඩ්ඩක් නිකන් අහුවෙන්නේ නැතුව මොකද්ද මේ යන්නේ? අතීත මතක ගලාගෙන එනවා. ගලාගෙන එනවා. ඒක සත්‍යයි කියලා ඉබේම ගැනෙන ස්වභාවිකුත් තියෙනවා. කමක් නැහැ. නැවත නැවත මේ තැනැත්තා මේ මතක මතක විදිහට, හිතවිලි හිතවිලි විදිහට දකිමින් කල් ගෙවන්න උත්සාහ ගන්නවා. කල් ගෙවන්න උත්සාහ ගන්නවා. නැවත නැවත අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. මේක ගිහිල්ලා මේක සත්‍ය බව වැද ගන්නවා, ගෙවැද ගන්නවා. සාමාන්‍ය ඔය කෙලෙස් වලට කියන යම් කිසි අදහසක් තියෙනවා. මේ කෙලෙස් වලට ගිහිල්ලා වැද ගැනීමක් සිද්ධ කරනවා අපේ හිත. වැද ගැනීමක්, ගෙවැද ගැනීමක් සිද්ධ කරනවා. සාමාන්‍ය අකිංචනං අනාදානං කියලා එහෙම කියන්නේ මේ විදිහට වැද ගැනීමක්, ගෙවැද ගැනීමක් නැතුව කල් ගෙවන්න කියන අදහස තමයි එතෙන් ඉදිරිපත් වෙන්නේ. ඒතර සාමාන්‍ය හිතේ ස්වභාවය තමයි මේක ගිහිල්ලා වැද ගන්නවා, ගෙවැද ගන්නවා. ප්‍රශ්නයක් අහම බලන්නකෝ, මේ ප්‍රශ්නේ හොඳටම රියල් නේ. මේක නාම රූපේ පීඩලා තින්නේ මගේ හිත, මේ නාම රූපේ සත්‍යයි කියලා ගන්න ඕනේ නැහැ කියලා ගුවාට මොකද? ඊළඟ මොහොතේ ආපහු ඇවිල්ලා අර ප්‍රශ්නේ අර විදිහටම වද දෙනවා. අර විදිහටම වද දෙනවා. එතකොට මොකද උනේ? මේ ප්‍රශ්නෙට, මේ නාම රූපෙට වැද ගැනීමක්, යැවැදි ගැනීමක් කරගෙන එය සත්‍යයි කියලා හැංගිලම තමයි තියෙන්නේ කෙලින්ම ආයි. අලුතෙන් හංගින්න දෙයක් නැහැ. ඒක සත්‍යයි කියන අදහසින් තමයි මේ තැනැත්තා පිහිටීම තියෙන්නේ ඒකේ යාගේ. පිහිටීමම සත්‍යයි කියලා ගැනීමක් ඔය හිත තුළ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි කියනවා මොකක් හරි සිදුවීමක් වෙනකොට, සිදුවීමක් වෙනකොට අපි කියනවා දැන් මේ හිත ගිහිල්ලා මේ වගේ දෙයකට වැද ගන්නවා, ගෙවැද ගන්නවා, ඔය වගේ දෙයක් වෙනවා. ඒ වැද ගැනීම, ගෙවැද ගැනීම අනුවම අපිට වෙහෙසක්, පීඩාවක්, දැවිල්ලකුත් මතුවලා එනවා. එතකොට කෙනෙක් පෙන්වුම් කරන්න උත්සාහ ගන්නවා, මෙන්න බලන්න තණ්හාව, මේ තණ්හාවෙන් තමයි මේකට වැදගත්තේ, තණ්හාවෙන් තමයි මේකට ගෙවැදගත්තේ කියලා යම් කිසි දියක සිදුවීමක් විදියට අපි පෙන්වුම් කරන්න උත්සාහ ගන්නවා. මේ සිදුවීමෙන් මගේ හිත මේ තණ්හා කරා, ඒකයි මේක උනේ. මගේ හිත තුළ මේ විදිහේ පෙරේතකමක් ඇති වුණා, ඒකයි මේක උනේ කියලා ඔන්න විදිහට අපිට අර දැඩි දුකක් ආයාසයක් එනකොට, එහෙම නැත්නම් මොකක් හරි පිටිපස්සේ හඹාගෙන යනකොට අපි ඒ සිදුවීම අලලා ප්‍රකාශ කරනවා මෙන්න බලන්න තණ්හාව කියලා. නමුත් ඇත්තටම මේ ජීවන චිත්‍රය ඇඳෙන්නෙම මේ තණ්හාව නැමැති කැන්වස් එක මත. එතකොට මේක නිකන් මේ වර්තමාන මොහොතේ වෙන සිදුවීමකට, එක සිදුවීමකට අලලා කියනවටත් වැඩිය මේ පැවැත්මම තියෙන්නේ තණ්හාව නැමැති කැන්වස් එක මත. ඒක තමයි ඔය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් පෙන්නන්නේ. කාම තණ්හා කිව්වහම මොකක් හරි දෙයකට තියෙන පෙරේතකම. අපි හිතමු ලස්සන ගෑනු ළමෙක්, පිරිමි ළමෙක් ඔන්න එක යම් කිසි විදියක සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නවා. ඔන්න කාම තණ්හා කියලා අපිට කිව්වොත් ඒකට මේ දැන් මේ සම්බන්ධතාවයක් මෙතන තියෙනවානේ. සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වෙලාවේ නිකන් තණ්හාවක් වගේ තියෙනවා කියලා අපිට කිව හැකි. නමුත් අපි හිතුවොත් මේ සම්බන්ධතාවය කාලයක් යනකොට අර අච්චර ලස්සනට අච්චර පර්ෆෙක්ට් විදියට දැකපු මගේ මේ අනිත් පළුව වෙනස් කියලා ටික ටික ඔන්න තේරුම් ගන්න සිද්ධ වෙනවා. මම හිතන විදියටම නෙමෙයි යා වැඩ කරන්නේ, මගේ බලාපොරොත්තු වෙන හැඟීම්ම නෙමෙයි යා ළඟ තියෙන්නේ, මාව ඉස්සර තරම් එයා තේරුම් ගන්නේ නෑ කියලා ඔන්න ඔය විදිහට ටික ටික මේකේ නිකන් වෙනස් වීමක්, එහෙම නැත්නම් මේකේ අර හීනේ පොඩ්ඩක් බිඳීමක් ඇති වෙනවා. එතකොට මේ තැනැත්ත තුළ දැන් මේක දිගට දිගට පවත්වගෙන යන්න උත්සාහ කරනවානේ. එතකොට ඔන්න මොකද වෙන්නේ, භව තණ්හාවක් පිළිබඳ කතා කරනවා. අර අර කාම තණ්හාව භව තණ්හාවක් බවට පත් වෙනවා. එතකොට කාම තණ්හාව නැද්ද? නෑ, අරකේම විකෘතියක් තමයි අර්ථී. දැන් මේක මේ කොහොම හරි අටවගෙන කරගෙන යන්න ඕනේ. යන්න ඕනේ, පවත්වගෙන යන්න ඕනේ කියන අදහසින් දිගට දිගට අර අඩුපාඩු හදන්න, වැරදි නිවැරදි කරන්න, මේ විදිහට කොහොම හරි මේක අටවගෙන යන්න, මේ තැනැත්තා වෙනස් කරන්න උත්සාහ ගනිමින් පවතින කාලයක් තියෙනවා. අන්න පැවැත්මක්. පැවැත්මක්. ඊට පස්සේ ඔන්න යම්කිසි කාලයක දෙනවා මුව මරන්න පුළුවන්, කොටා කපන්න පුළුවන් ගානට අන්න මතුවෙලා එනවා. මොකද උනේ, යන්න විභව තණ්හාවක් බවට පත් වුණා. එක්කෝ මම දිවි නහ ගන්නවා, නැත්නම් වෙන එකෙක් මරනවා. වෙන එකෙක් මරනවා. ඕක තමයි ස්වභාවය. මොකද දැන් හරි ගියේ නැහැ. කාම තණ්හාව තියුණා. ඒක භව තණ්හාවක් බවට පත් වුණා. ඒක අන්තිමට විභව තණ්හාවක් බවට පත් වෙලා තමයි නතර වෙන්නේ. මේකනේ අර මගේම පෙම්මතියට, තමුන්ගේම පෙම්මතියට 27 පොලකට පිහින් ඇල්ල මරන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන්. බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. අර නන්නාඳුන එකෙක්ට අයින්නවට වැඩිය බොහොම වේගෙන් පහසුවෙන් අයින්න පුළුවන්. මොකද උනේ, අන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔය ඔය tireයේ තමයි මේ ජීවන නාට්‍ය ඇඳෙන්නේ. ආයි එහෙම නැතුව නිකන් මේ එවලේවලේ වෙන්න තණ්හාවක් ඇති වුණා කියනවටත් වැඩිය මේ අපේ ජීවන නාටකයේ රඟ දැක්වෙන්නේම ඔය තිරේ මත, ඔය ස්ටේජ් එක මත, තණ්හා නැවති ස්ටේජ් එක මත තමයි මේක ඇඳෙන්නේ. ඒතකොට අර කාම තණ්හාවක් ඉදිරිපත් වුණත් ඒක පිටිපස්සේ අනිත් ටික සැඟවිලා තියෙනවා. භව තණ්හාවක් ඉදිරිපත් වුණත් ඒක පිටිපස්සේ අනිත් ටික සැඟවිලා තියෙනවා. විභව තණ්හාවක් ඉදිරිපත් වුණත් ඒ වගේ තමයි. ඒකේ විවිධ පැතිකඩ, විවිධ ආකාර. ඒ තණ්හාවක් නෑ, මම වැඩි මේවට ආසාවක් නෑ කියනකොටත් ඒක පිටිපස්සෙත් තියෙනවා. ඒ ප්‍රකාශය තුළම මොකද්දෝ සැඟවිලා තියෙනවා. මට නිකන් අපිට ඔලොක්කුවට හිනා වෙන ගතියක්. ඉතින් ඔන්නෝම දෙයක තමයි මේ වැටිලා ඉන්නේ. මේ නාම රූපය කියන පදනමේ තමයි අපි ඉන්නේ. ඒකෙන් පිට දෙයක් අපි දන්නේ නෑ. ඒකට තියෙන ඇල්මත් එක්ක තමයි අපි ඉන්නේ. ඒකට නිකන් ගම් ගාලා අලෝලා වගේ තමයි අපි ඉන්නේ. එතකොට එහෙම පැවැත්මක් සහිතව ඉඳගෙන මේ පදනම ඉක්මෝල යාමක් ගැනනේ භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. එතකොට එක්තරා විදියකට කියනවා මේ ප්‍රතිපදාවත් යම් කිසි විදියක සංස්කරණයක්. මේ ප්‍රතිපදාවත් ඒකෙන් පිට නෙමෙයි. මේ ප්‍රශ්නේ ඇතුළෙම තමයි ප්‍රතිපදාවත් තියෙන්නේ. ප්‍රතිපදාවත් ප්‍රශ්نين කොටසක්. නමුත් උත්තරේ හොයන්න යන්න තියෙන හොඳම මාර්ගය තමයි, අවමම මාර්ගය තමයි මේක කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒතර ඇත්තටම මේ ප්‍රශ්නේ තුල තමයි අපි මේ භාවනාවකුත් වඩන්නේ. උත්තරේ කවදාවත් අපිට ඉලක්ක කරලා ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මොකද නාම රූපයෙන් පිටනේ උත්තරේ තියෙන්නේ. මේ දන්නා දක්නා ලෝකෙන් පිට තමයි මේ උත්තරේ තියෙන්නේ. ඒතර මේ හුසිහියක් පුරුදු කරනවා කියන්නේ මේ ලෝකේ දන්නා දක්නා දෙයක් තමයි. නමුත් ඒ විදිහේ ප්‍රතිපදාවක් පනෝලා බුදුරජාණන් වහන්සේ කියනවා මේක හරි, මේකත් සංස්කරණයක් තමයි. නමුත් මේක මම දන්න අවම සංස්කරණේ මහණෙනි. මේක හරහා ගිහිල්ලා අර විදියට ඇහෙන් ඇහැ දකින්න පුළුවන්. එහෙම නැත්නම් පිහිතලෙන් පිහිතලේ කපන්න පුළුවන් කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් වෙනස් විදියකට ඔබ කියනවා නිවන කියන්නේ හදිසි අනතුරක්. නිවන කියන්නේ හදිසි අනතුරක්. අපි මේ විදියට භාවනාවක් සිහියක් පුරුදු කරනවා කියන්නේ අපි අනතුරු සහගතව කල් ගෙවනවා. කවදාවත් හිතලා ඒ අනතුර වෙන්නේ නැහැ. හිතලා ඒ අනතුර වෙන්න බෑ. එහෙම එකක් නැහැ. මේක හදිසි අනතුරක්. දැන් හදිසි අනතුරක් අපිට හිතලා කරගන්න පුළුවන්ද? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. හදිසි අනතුර වෙන්නේ එයාට සුදුසු ආකාරයක. එයාට සුදුසු ආකාරයකදී තමයි වෙන්නේ. එතකොට අන්න මොකද්ද මේ භාවනාවක් කරනවා කියන්නේ? මේ ප්‍රතිපදාවක් වඩනවා කියන්නේ, මේ සිහියක් පුරුදු කරනවා කියන්නේ, මෙයා අනතුරු සහගතව කල් ගෙවනවා. ගාලුපාර වගේ එකක් නිතර නිතර පණිමින් පණිමින් ඉන්න කොයි වෙලාවේ හරි සවලෙන් ඇහිල ඇහුලන්න වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හිතලා බැන්නට එහෙම වෙන්නෙත් නැහැ. අන්න ඒ විදිහේ අමුතු කතන්දරයක් තියෙන. අර එහෙන් ඇහැ දැකීමක්, පිහිතලෙන් පිහිතලේ කැපීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ අපි පුහුණුව කරන්නෙත් තාම ප්‍රශ්නෙම තමයි ඉන්නේ. කමක් නැහැ. අර සතිමත් බැල්ම මෙන්න මේ ක්‍රියාවලිය අවිශ්වාස සහගතව ප්‍රශ්නාර්ථයක් සහිතව බලනවා වගේ බැල්මකින් බැල්මකින් නැවත නැවත ඉන්නවා. නැවත නැවත අහුවෙනවා. අහුවෙන එක තමයි වැඩිය වෙන්නේ. කමක් නැහැ. ඊළඟ මොහොතේ ආපහු සිහිය පිටවා ගන්න පුළුවන්. නැවත නැවත වර්ධිනවා. වර්ධින එක තමයි වැඩිය වෙන්නේ. කමක් නැහැ. ඊළඟ මොහොතේ සිහිය පිටවා ගන්න පුළුවන්. මේ විදිහට මේ වැටි වැටි නැවති නැගිටිනවා වගේ ක්‍රියාවලියක යෙදිලා ඉන්නවා. අද පරාදයි, කමක් නැහැ, හෙටත් අලුත් දවසක්. ඔන්න ඔය විදිහට නැවත නැවත පුහුණුවක යෙදිලා මේ තැනත්තා කල් ගෙවනවා. එහෙම කල් ගෙවනකොට දකින්න පුළුවන් සමහර විට අපි තුලින් අපි අපිටම ශාප කරන ස්වභාව මතුවලා ඉන්න පුළුවන්. මේ විදිහට මේ අතීත වැරදි, අතීත අඩුපාඩු, ඒ වගේ දේවල් ගොඩාක් ඇවිල්ලා ගොඩ දෙනෙට වද දෙනවා. මට මමම දොස් නගනවා. මම තමයි මේක කරගත්තේ. මගේ තමයි වැරද. මේ විදිහේ අඩුපාඩු මා තුළ තියෙනවා. මේ විදිහේ වැරදි මා තුළ තියෙනවා. මේ විදිහේ අපරාධ මම කරලා තියෙනවා කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක ඇතුළතින් වෙහෙසක් මතුවලා එනවා. මේ විදිහේ භාවනාවක ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට දැක ගන්න පුළුවන්. අර කාලයක් කරගෙන යනකොට මේ දේවල් ඉදිරිපත් වෙන ආකාරය. ඉතින් එහෙම ඉදිරිපත් වෙනකොට කෙනෙක් හිතනවා මේ භාග්‍යතුන් වහන්සේ මට සමාව දෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ මගේ වරදට සමාව දෙයි. නැත්නම් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ වරදට සමාව දෙයි. නැත්නම් අර වරදට අදාළ පුද්ගලයා හොයාගෙන ගියොත් මගේ වරදට සමාව ලැබෙයි කියලා ওই විදියට ලොකු වෙහෙසක් පීඩාවක් මේ තැනට හදා ගන්නවා. නමුත් මේ ශාසනයේ ක්‍රමවේදේ තමයි මේ බාහිරෙන් කවදාවත් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා. බාහිරෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා. බාහිරෙන් යම් කිසි විදියක මේ කෙනෙක් ඇවිල්ලා, බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අපිව මේ විදියට පිරිසිදු කරවයි කියලා එහෙම එකක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මොකද්ද? තමුන් තමුන්ට සමාව දෙන්න සූදානම් වෙනකම්ම ওই වරද එක්ක ගනුදෙනු කරන්න වෙනවා. තමුන් තමුන්ට සමාව දෙන්න සූදානම් වෙනකම්ම ඔය වෙච්ච අපරාධයක ගනුදෙනු කරන්න වෙනවා. තමුන් තමුන්ට සමාව දෙන්න සූදානම් වෙනකම්ම අර විදියට මේ වෙහෙස පීඩාව දැනෙනවා. ඔක තමයි හැටි, ඔක තමයි ස්වභාවය. එතකොට භාවනාවක් කරන කෙනෙක්ට මේවා නිකන් අර කටු වගේ ඇවිල්ලා ඉදිරිපත් වෙලා අනිමින් අනිමින් නැවත නැවත වද දෙන එක ස්වභාවිකයි. ඒ වද දෙනකොට බාහිරෙන් සහනයක් එළියක් වෙනුවට මේ මා තුළ මට සමාව දෙන තත්ත්වයක් තාම නෑ කියන එක දැන දැක ගන්න පුළුවන්. වෙන කෙනෙක් ගැන වුණත් ද්වේෂයක් නැවත නැවත මතුවලා එනකොට මේක මේ එයා පිළිබඳ ද්වේෂයකට වැඩිය මා තුළ තමයි මේ ද්වේෂය පවතින්නේ කියන එක දැන දැක ගන්න පුළුවන්. ඔහොම කාලයක් තිස්සේ මේකත් එක ගනුදෙනු කරන ශිල්පය ටිකෙන් ටික දියුණු කරගෙන ගියොත් අන දවසක තේරෙනවා මම මට සමාව දීලා තියෙනවා මේ වෙච්ච දේවල් වලට. එහෙම නැත්නම් මේ වටපිටාවේ කට්ටියට ද්වේෂ කිරීමත් මාතුලින් දුර වෙලා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය අපි හිතමු අපේ මේ ජීවිතයේ යම් යම් සිදුවීම් නිසා අපි මේ ළඟින්ම ඉන්න පවුලේ කෙනෙක්ට, නෝනා මහත්තයාට, අම්මා තාත්තාට, ඔය වගේ කෙනෙක්ට ද්වේෂ කරන තත්ත්ව මතුවලා ඉන්න පුළුවන්. ඒක බැරි නෑ. ඒක බොහොම පැහැදිලිව වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාට පස්සේ මේ තැනත්ත දකින දකින වාරයක් වාරයක් පාසා ඇතුළතින් ද්වේෂයක්, වෙහෙසක්, පීඩාවක් මතුවලා එන එක ස්වභාවිකයි. එතකොට අපි හිතනවා මේ පුද්ගලයා නිසා තමයි මේ දේ සිද්ධ වුනේ. මේ තැනත්ත නැති තැනකට ගියා නම් හරි, මේ තැනත්තාව මෙහෙම පිටමං කළේ යවුවා නම් හරි, මේ තැනත්තාව මගහැරලා ඉඳියොත් හරි කියලා හිතෙනවා. නමුත් ඇත්තටම මේ කොක්ක තියෙන්නේ ඇතුළත. අර බාහිර පුද්ගලයා මත පදනම් වෙලා ඒක ඇවිස්සීලා එන බව හැබෑව. නමුත් මේ භාවනාවක යෙදෙන තැනැත්තා බලන්න ඕනේ තමුන් දිහා. මේ පුද්ගලයා දකින දකින වාරයක් වාරයක් පාසා ද්වේෂයක් හදාගෙන මම මටම විස ගහගන්නවා. වෙනමකුත් නෑ. මම මටම විස එන්නත් කරගන්නවා. ඔය විදිහේ ක්‍රියාවලියක් නැවත නැවත සිද්ධ වෙනවා මා තුළ. ඒතර එහෙම විස විඳ ගනිමින් නැවත නැවත මටම හානි කරගමනිමින් දවසක් දෙකක් නෙමෙයි සතියක් දෙකක් නෙමෙයි මාසයක් දෙකක් නෙමෙයි අවුරුදු ගණන් ජීවත් වෙනකොට කොහොම වෙහෙසක් මතුවලා එනවද? ඒක වටපිටාවටත් දැනෙනවා. ඒක බයේ මිනිස්සයටත් දැනෙනවා. මේක දෙයක් නෑ. නමුත් මේක කොක්ක තියෙන ඇතුළත. ඉතින් ඔන්න ඔය විදිහට ඔය වගේ දේවල් අපෙන් ඉස්මතු වෙලා එනවා. ඉස්මතු වෙලා එනකොට මේ බාහිරෙන් කෙනෙක් පිළිබඳ නෙමෙයි තියෙන්නේ, මේ ඇතුළත මම මට සමාව දෙනවද, මම මාව මේ විදිහට දැන හඳුන ගන්නවාද කියන වැඩේ. දැන් අර අජාසත් රජතුමා අර විදිහට පියා මරලා රජ වුණාට මොකද? පස්සේ මේ රජාට දරන්න බැරි දැවිල්ලක් ඇතුලෙන් ආවනේ. ඇතුලෙන් ආවා. එයා ඒක දරාගෙන කොහොමද මේකට විසඳුමක්, මොකද්ද මේකට විසඳුම කිය කිය හොය හොය ගියපු බවත් හැබෑව. භාග්‍යතුන් වහන්සේ ගාවට මුලින් නොගිය බවත් හැබෑව. ඒකට හේතු කාරණා පැහැදිලි බවත් හැබෑව. කෙසේ නමුත් අන්තිමට කොමාරි බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා. විශ්වාසයක් ඇති වුණ ගමන් ඒ පළවෙනි හමුවේදීම මේ තැනට අන්තිමට කියන්නේ මොකද්ද කියනවා, මං මේ විදිහට අපරාධයක් කරපු කෙනෙක්. අර පිරිස ඉස්සරහාම කියනවා, මගේ මේ ධාර්මික රජතුමා පියා මම බලතණ්හාවෙන් ඝාතනය කරා. මෝඩෙක් වගේ, මුරුගෙක් වගේ මේ විදිහේ වැඩක් මම සිද්ධ කරා කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ප්‍රකාශයක් කරනවා. ඊට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබ මේ වරද වරද විදිහට දකිනවා. බුදුරජාණන් වහන්සේත් නැවතත් ඒක පුනරුච්චාපනය කරනවා. නැවත ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? අර විදිහට මේ ධාර්මික රජතුමා ඔබ මෝඩයෙක් වගේ, මුරුගෙක් වගේ බලතණ්හාවෙන් මේ විදිහට ඝාතනය කරා. නමුත් ඔබ වරද වරද විදිහට දකිනවා. වරද වරද විදිහට දැකීම මේ ප්‍රතිපදාවේ ඉදිරියක්. ඉදිරියක්. ඒක නිසා අපි මේ ප්‍රකාශය බාර ගන්නවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. වෙනමකුත් නැහැ. අර නිකන් අර හොඳ දක්ෂ සයිකෝതെරපිස්ට් කෙනෙක් වගේ මේ කියන එක අහගන්නවා, බාර ගන්නවා. ඉච්චරයි. ඔබ මහා පාපීගේ පාපේ එකෙක් මේ කරපු වැඩේ කියලා එහෙම කියන්නේ නැහැ. ඔබ අපායට කැප වෙලා කියලා කියන්නේ නැහැ. එහෙම නැත්නම් මේ කියන එක සනසවන්නම් අපි සමාව දෙන්නම් කියලා කියන්නේ යන්නේත් නැහැ. මේ වෙනුවට කියන්නේ මොකද්ද? වරද වරද විදියට බාර ගන්නවා. වරද වරද විදියට බාර ගැනීම මේ ප්‍රකාශ කිරීම මේ ප්‍රතිපදාව ඉදිරියක්. අන්න ඒ තැනැත්තටත් තමුන් තමුන්ට සමාව දෙන මුල්ම පියවර තමයි ඒ තියෙන්නේ. මුල්ම පියවර තමයි ඒ තියෙන්නේ. කාලයක් යයි සමාව දෙන්න. ඒක වෙනම කතන්දරයක්. පියා මරලා මට සමාව දෙන්න කාලයක් යයි. නමුත් අඩුම ගානේ ආරම්භය අරගත්තනේ. ආරම්භය අරගත්තා. ඉතින් ඒ විදිහේ කාලයක් තිස්සේ ගනුදෙනු කරනකොට, දක්ෂ වෙනකොට අන්න ටික ටික තේරෙනවා මේ විදිහට මම මට සමාව දෙනවා. මම මට සමාව දෙන ශිල්පේ ඇතුළෙන්ම මතුවලා එනවා. ඒක වෙන කොහෙන්වත් නෙමෙයි, බාහිරෙන් නෙමෙයි, ඇතුළෙන් මතුවලා එනවා. දෙවියන් වහන්සේ නෙමෙයි සමාව දෙන්නේ. ඒ වෙනුවට මා තුළ මම මට සමාව දෙන්න පුළුවන් හැකියාවක්, ඒ විදිහේ ඉඩකඩක් හදා ගන්නවා. ඉතින් ඒක තමයි වැඩේ. ඒකයි මේක කාලයක් තිස්සේ කරන්න වෙන්නේ. කාලයක් තිස්සේ කරන්න වෙන්නේ ඒක නිසා කමක් නැහැ. කමක් නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික සිද්ධ කරන්න. මොකද්ද වෙන කරන්න තියෙන්නේ? මොකද්ද මීට වැඩිය වැඩගත් වැඩේ කියලා තම තමුන්ගෙන් අහලා බලන්න. තම තමුන්ගෙන් අහලා බලන්න. මේ ප්‍රැක්ටිස් එක ගැන වෙලාවක් දෙන්න බැරි නම්, ඒක ගැන ඉඩක් දෙන්න බැරි නම්, මීට වැඩිය මොකද්ද වැඩගත් වැඩේ? ඊට වැඩිය අපි කළ යුත්තේ මොකද්ද කියලා තම තමුන්ට විමසලා බලන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය විදිහට කාලෙත් එක්ක ටිකෙන් ටික මේ විදිහට ගනුදෙනු කරනකොට මේ තැනැත්තා තුළ යම්කිසි විදියක මේ නාම රූපය ඉක්මෝලා යන්න පුළුවන් ශක්තියක් මතුවෙලා එනවා. ඒක එකපාරට මතුවෙන්නේ නැහැ. නමුත් ටික ටික තේරෙනවා මේ දවසට මේ කොකු කීයක් වැටුණත් මේ කොකු වලට අහු වෙන්නේ නැති ගතියක් මා තුළ ටිකෙන් ටික මතුවලා එනවා. ඉස්සර නම් පළවෙනි කොක්කම අහු වුණා, දවසම ඉවරයි. නමුත් දැන් දවසට සමහර විට කොකු බර ගාණක් වැටෙනවා. වැටුණාට මොකද? මේක පැටලෙන්නේ නැහැ, මේ කොක්කට අහු වෙන්නේ නැහැ. අන්න මොකද උනේ මේ නාම රූපය කියන පදනම මේ අපි යථාර්ථයේ විදිහට දකින දේම පොඩ්ඩක් ඉක්මෝලා විනිවිද යන බැල්මක් මේ හිත තුළ දියුණු වෙනවා. දියුණු වෙනවා. සමහර විට අපරාධයක් වරදක් අපේ ඇස් ඉදිරිපිටම සිද්ධ වෙනවා. නමුත් මේ අපරාධය දකිමින් මේ වරද දකිමින් ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ගොඩ දෙනිට වෙන අවුල තමයි මේ ප්‍රතිපදාවක බැස ගන්න කට්ටියට වෙන අවුල තමයි වරද දකි දැක්කහම පුදුම වෙහෙසක් එන්නේ. ආයි ලේබීට කපන්න පුළුවන්. එහෙමම කපන්න පුළුවන්. මේ හදන්න ගිහිල්ලා මේ මේ මම මේ ප්‍රතිපදාව නිවැරදිද කියලා දෙන්න ගිහිල්ලා තමයි අන්තිමට වැරදිලා තියෙන්නේ. නෑ වරද වෙනවා. අමු අමුවේ දකිනවා. හැබැයි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා අර නාම රූපය ස්ථිර විදිහට දැඩි විදිහට ගැනෙන්නේ නෑ මෙතන ඇතර තව දුරටත්. කෙනෙක් කියයි ඇවිල්ලා අයියෝ කිසිම හදානුකම්පාවක් නැති මිනිස්සු කිසිම හරිම නෝන්ජල් මිනිස්සු මෙන්න බලන්න මෙච්චර වරදක් වෙලා මේක දැක්කේ නෑ වගේ ඉන්දියා. මෙතනම ඉන්දියා. මේකට එරෙහිව සටන් කරේ නෑ කියලා කියන්න ඉඩ තියෙනවා. කිව්වට මොකද අන්න අර බැල්මේ තියෙන වෙනසක් මේකට හේතු වෙන්න පුළුවනි. අර විදිහට මේ ක්‍රියාවලිය මත මේ තැනැත්තා ගොඩක් දුරට පදනම් වෙලා නැහැ. ඔය සාමාන්‍ය අර පෞගේ දවසල කියපු පොතක තියෙනවා මේ තැනැත්තා මේ යම් කිසි විදිහක නිකන් මේ ප්‍රතිපදාවක් වර්ධනය කරගත්ත මේ විදිහට මේ නාම රූපෙන් මිදිච්ච ස්වභාවයක් ගැන තමයි කියන්නේ. එතකොට එයා කියන්න උත්සාහ කරන්නේ මොකද්ද මේ ගෙයක් තියුනේ නැහැ ඒ දවස්වල. රැකියාවක් තියුනේ නැහැ ඒ දවස්වල. කවුරුත් පවුලේ කවුරුත් ඉඳියෙත් නැහැ ඒ දවස්වල. හැබැයි මේ පාක්වල බෙන්ච් වල වාඩි වෙලා නිකන් අර නිකන් මත්පැන් ගැහුවා වගේ වෙන සූස්තියකින් මං කල් ගෙව්වා. ඇයි මේ මොන දේ වුණත් එහෙම ස්ථාවරව ගැනෙන්නේ නැහැ. අර විදියට ආහාර නැහැ, ගෙවල් නැහැ, ඉන්න තැනක් නැහැ කියලා, ඥාතියෝ නැහැ කියලා කොච්චරනම් වෙහෙසක් හදාගන්න පුළුවන්ද? දැන් අර වගේ අර අනාථ වෙලා ඉන්න දරුවෙට තියෙන වෙහෙස මේකනේ. මට ස්ථාවරයක් නැහැ, මට පදනමක් නැහැ, ගෙයක් නැහැ, අම්මා තාත්තා නැහැ. ඔය තියෙන දේ තමයි තියෙන්නේ. නමුත් අර තැනැත්තා කියනවා මම මේ නන්නාඳුන පිරිසක් අතරේ මේ විදිහේ බංකුවක වාඩි වෙලා මේ ඔහෙ ඉන්නවා. බොහොම සතුටින් ඉන්නවා. බොහොම අර නිකම් මද්‍රව්‍යයක් අරගෙන වගේ hina වෙලා ඉන්නවා. මොකද හේතුව? අර තියෙන දේ සත්‍ය විදිහට ගන්නෙ නැහැ. අර ඉදං සච්ඡන්ති මඤ්ඤති කියන එක මෙතනටට නැතුව ගිහිල්ලා. මේ වෙනුවට මේ මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. බැල්මකුත් බලාගෙන ඉන්නවා. ඈ නමුත් ඒක විනිවිද යන බැල්මක්. අර විදියට බකන් නීලාගෙන නිකම් බලාගෙන ඉන්න බැල්මක් තියෙනවා. හොඳ අවදියෙන් ඉන්නේ. හොඳට අවධානය කියන එක හොඳට දල්වගෙන ඉන්නේ. නමුත් ඒකට අහු වෙන්නේ නැහැ. අර එන දේවල් වලට අහු වෙන්නේ නැහැ. ඔන්න ඒ කියන බැල්ම තමයි. ඕක සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ වෙන වචනකින් සඳහන් කරනවා මේ ගහ දිහා නෙමෙයි මේ ගහ විනිවිද කැලේ දිහා බලන්න කියලා. සාමාන්‍යයෙන් ගහ නෙමෙයි කැලේම නසන්න කියලා කියනවා. මොකද ඒකට හේතුව අර ගහ තමයි අපේ අවධානය ගන්නෙ. ඒක තමයි අපිට ලොකුවට පේන්නේ. දැන් මේකේ මේ වනාන්තරයට අහම කට්ටිය කියනවා මෙන්න බලන ලොකු හොරගස් හරි මහතයි මේ ගස් කියලා. අනේ ගහ තමයි අවධානය ගන්නෙ. මෙන්න බලන්න මහ විශාල ඇටඹ ගහක් කියලා මේ ගහ තමයි අවධානය ගන්න. නමුත් ওই ගහ පිටිපස්සේ කැලයක් තියෙනවනේ. ඒක තුළ ওই වගේ ගස් සිය දහස් ගණනක් හදන්න පුළුවන් විභවයක් තියෙනවා. සාමාන්‍ය ඇටඹ ගහක් කියම කඩාගෙන වැටුනහම අර යට දාලා තියෙන පැලතවාන මේ පැලතවානට වර්ධනය වෙන්න දෙන්නෙත් නැහැනේ අර මහ ගහ තියෙනකන්. ඒගොල්ලන්ව මර්ධනය කරමින් තමයි ඉන්නේ මේ මහ ගහ. නමුත් මේ මහගහ කඩා වැටුණාද අරගොල්ල බොහොම වේගෙන් තරඟෙන් හැදීගෙන 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 ගිහිල්ලා අර ඉඩකඩ පුරෝණ වේගේ බලන්න. පුදුම වේගකින් පුරෝණවන්නේ අර ඉර එළිය වැටෙන ඉඩකඩ. මහා පදාසයක් එළිය වුණා වගේ කියලා තමයි අපිට පේන්නේ. නමුත් අන්න නැවතත් ගහක් හැදුනා. අන්න මේ නාම රූප පදනම තමයි ඔය තියෙන්නේ. ඒක තුලින් ඕන විදිහක ගස් මතුවලා එන්න පුළුවන්. එකක් මතුණාම අපි හිතනවා මේක ඉවර කරොත් හරි කියලා. නෑ තව තියෙනවා බඩු ඕන තරම්. ඕන තරම් තියෙනවා සිය දහස් ගණනක් හදන්න පුළුවන් විභවයක් ඒ පිටිපස්සේ තියෙනවා. අන්න ඒක නිසාම කියනවා මේ ගහ නෙමෙයි මේ කැලේම නසන්. මේ ගහ විනිවිද යන බැල්ම බැලුවොත් තේරෙනවා පිටිපස්සේ තියෙනවා විභවය. අන්නේ විභවයම නැසුවොත් මේ නාම රූපෙන් මේ හිත මුදෝ ගත්තොත් අන්න ඒ තැනැත්තාට තමයි කියන්නේ මේ අන්තිම ශරීර ධාරිනා. මේ විදිහට අන්තිම ශරීරය දරනවා තවතත් නැවතත් ස්ථාවරයක් ගන්න තැනක් නැහැ. නැවතත් ගහක් පැලවෙන්න තැනක් නැහැ. අන්න අපේ තුලත් යම් කිසි විදියක මේ විදිහේ ප්‍රතිපදාවක් වර්ධනය වෙනකොට අපිට වැඩි වැඩියෙන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවුණත් ගෝචර වෙන්න පුළුවන්. අපි වුණත් වැඩි වැඩියෙන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට කැමති වෙන්න පුළුවන්. මොකද හේතුව අපි තුලත් අර විදිහේ ප්‍රතිපදාවක් වර්ධනය වෙන නිසා. බජාර් එකේ වැඩක් තමයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේත් කියනවානේ වෙන වචන වලින් බජාර් කියන වචනයක් කියන්නේ නැහැ. ඒක එහෙම හැමෝටම කියලා දෙන්නේ නැහැ. බජාර් එකේ කට්ටියට විතරයි කියනවා. එතකොට අපි තුලත් අන්න මේ විදිහට අපි හිතුවොත් යම් කිසි විදියක මේ ප්‍රතිපදාවක් වර්ධනය වෙනකොට අපිට ඒ දේවල් ප්‍රිය වෙනවා. මේ බුද්ධ වචනේ වුණත් නියම බුද්ධ වචනේ ප්‍රිය වෙනවා. මේ භාවනාව වුණත් නියම භාවනාව ප්‍රිය වෙනවා. ඒ භාවනාව කරන මිනිස්සයෝ වටපිටාවේ ඒ වගේ දේවල් වල යෙදිලා ඉන්න කට්ටිය වුණත් ප්‍රිය වෙනවා. අන්න මේ හරියට නිකන් මේ අන්තිම ශරීරයේ දරණ මේ භාග්‍යතුන් වහන්සේව මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මේ ලෝවැසි සත්වයන්ට ප්‍රිය වෙනවා. සුළු පිරිසකට, ඔක්කොටම නෙමෙයි, සුළු පිරිසකට ප්‍රිය වෙනවා. මොකද්ද හේතුව? අන්න අර ඒ කට්ටිය තුලත් මේ නාම රූපේ කියන මේ පදනම, මේකෙන් මිදෙනා ස්වභාවයක්, මේකෙන් එළියට පැනගන්නා ස්වභාවයක් වර්ධනය වෙනවා. ඒකයි සාමාන්‍ය ඔය අපි කියමු මෙඩිටේටින් ට්‍රෙඩිෂන් එකක් එක ඉන්න පිරිසක් සහ සාමාන්‍ය පූදා විදි එක ඉන්න පිරිසක් ගත්තහම අහස පොළොව අතර වෙනසක්. ඒ හාමුදුරුරුත් එහෙම තමයි. ඒ භාවනා කරන කට්ටියත් එහෙම තමයි. අර නිකන් ලෝක සම්මතයට දිරවන්නේ නැහැ. දිරවන්නේ නැහැ නිකන් අර නිකන් කොහෙදෝ ඉන්න රිලේ එක අරන් ගිහිල්ලා නිකන් හොඳ ලොකු ආසනයක, එහෙම නැත්නම් අර විදිහේ වටිනා කුටියක හොඳ කෑම මේසෙක ගිහිල්ලා වාඩි කරා වගේ. ඉතින් බලනවා මේ කොහෙන් අරන් ඇවිල්ලාද මන් දන්නේ නැහැ. මේ ගෙනහල්ලා මේ වගේ තැනක තියලා තියෙනවා. දිරවන්නේ නැහැ. දිරවන්නේ නැහැ. දිරවන්නේ තියෙන හේතුවම තමයි මොකද්ද? අර ඔය කට්ටිය ඔය සියල්ලෝ මේක සත්‍යයි කියලා හඟිද්දී මේ හාමුදුරුවෝ, එහෙම නැත්නම් මේ භාවනානුයෝගියා දන්නවා මේක නෙමේ සත්‍යය. මෙයින් පිට සත්‍යයක් තියෙනවා. ඒකනේ අර කියන්නේ ඔය සූත්‍ර දේශනාවක සඳහන් කරන්නේ මොකද්ද? මේ ලෝකයා යම් කිසි දෙයක් සත්‍ය කියනවද? ආර්යයන් වහන්සේ ඒක අසත්‍යයි කියලා කියනවා. ලෝකයා යම් කිසි දෙයක් අසත්‍යයි කියලා කියනවද? ආර්යයන් වහන්සේ ඒක සත්‍යයි කියලා කියනවා. සම්පූර්ණ අර ලෝක මතවාදයට ප්‍රතිවිරුද්ධ මතයක් තමයි යන්නේ. චර්යාවත් ඒ වගේ. නිකන් අර රිලවේ ගිහිල්ලා නිකන් හොඳ ලස්සන කෑම මේසෙක වාඩි කරා වගේ. රිලවේ ගිහිල්ලා අර ලක්ෂුරියස් කාමරයක ගේක පදිංචි කරා වගේ. මොකද්දෝ තියෙනවා. ඉතින් කට්ටිය කියනවා මේ රිලා ගති යවන්න බෑ. අයියෝ මන් දන්නේ නැහැ මොකක් කරන්නද කියලා, මන් දන්නේ නැහැ මේ රිලව් එක ඉඳලා පුරුදු වෙලා කියලා කියන්න පුළුවන්. නමුත් ඒකම තමයි බැල්ම. ඔය ලෝක සම්මතයට ගිහිල්ලා කාපු කෑමන මද. ඕක සත්‍යයි කියලා අරගෙන කාපු කෑම මද. ඒ වෙනුවට වෙනස් විදියක බැල්මක්. මේ ලෝකයා යම් කිසි දෙයක් සත්‍යද කියනවාද? මේ ආර්යයන් වහන්සේ ඒක වැරදි කියනවා. අසත්‍යයක් කියනවා. ලෝකයා යම් කිසි දෙයක් අසත්‍ය කියනවාද? ආර්යයන් වහන්සේ ඒක සත්‍යයි කියනවා. මෙන්න මේ නාම රූප කතන්දරයේ තියෙන නාම රූප මතපද නම් වෙලා මේ දකින ලෝකය සහ ඒකෙන් පිටපැන්නහම දක්නට ලැබෙන ලෝකය. ඉතින් ඔන්න ඔය කියන කතන්දරේ අපි තුලින් දැන හඳුන ගමු. දැන හඳුන ගන්න තමුන්ට හොඳට විමසලා බලන්න පුළුවන් හොඳ ඉන්ඩිකේටර් එකක්, හොඳ දර්ශකයක් තමයි බුදුරජාණන් වහන්සේ අද අපිට දුන්නේ. බලන්න තම තමුන්ගේ ජීවිතවල දවසින් දෙකකින් නෙමෙයි මේක මාස ගණන් අවුරුදු ගණන් යෙදිලා යෙදිලා ඉන්නකොට මේ ආත්මයේදීම මේ ජීවිතයේදීම පීඩා සහිත ගතියක්ද පීඩා රහිත ගතියක්ද, දැඩි ආයාස සහිත ගතියක්ද දැඩි ආයාස රහිත ගතියක්ද, හත්පස දැවිලි ඇති බවක්ද නැති බවක්ද වර්ධනය වෙන්නේ, එහෙම නැත්නම් මාතුල දුගතියකට යන ස්වභාවයක්ද සුගතියකට යන ස්වභාවයක්ද වර්ධනය වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. අන්න එහෙම වර්ධනය වෙනවා නම් පහසුවක් විවේකයක් අපිට කිව්ව හැකි, අපි තුල ආර්ය ප්‍රඥාවක් වැඩෙනවා. අපහසුවක් අමාරුවක් වර්ධනය වෙනවා නම් අර විදිහට දීර්ඝ කාලීනව අන්න මෝඩකමක් වැඩෙනවා. ඉතින් තම තමුන් පරීක්ෂා කරගන්න කියලා අද දවසේ කතා බහ අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස සභාවේ කාට හරි යමක් දැනගන්න තියෙනවා නම් අවශ්‍ය අවස්ථාවක් දෙනවද?
එහෙම තියෙනවද?
හොඳයි, සභාවට අවස්ථාව තියෙනවා මොකක් හරි ස්වාමීන් වහන්සේගෙන් විමසලා දැනගන්න අවශ්‍ය නම් මේ වෙලාව.
නෑ වගේනේ.
නෑ වගේ. එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කාලයක් පටන් වෙස් මහන්සි නුඹලා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරගෙන යන කටයුත්තේදී අද දවසෙත් පළවෙනි භාගයේදී අප පිරිසගේ කමඨාන් වාර්තාවලට ප්‍රශ්නවලට නිවැරදි ඉතා වටිනා පිළිතුරු ලබා දෙනු ලැබුවා. ඒ වගේමයි දෙවනි භාගයේදී ඔබ වහන්සේ ගැඹුරු ධර්මයක් ඉතාම ගැඹුරු ධර්මයක් අපගේ වෙනුවෙන් සරල ලිසින් සුමට ලිසින් පහදා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අප සියලු දෙනා වෙනුවෙන් අප සියලු දෙනාගේ කෘතඥතාවය පින්දීමෙන් ඔබ වහන්සේගේ දෙපාමුල පූජා කරමින් සාදු සාදු සාදු. ඒ පිණින් ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අප සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සකී හන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
ඒ හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
ඒ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සකේ හොන්තු. අභිවාදන සේලෙස නිච්ඡං වද්දා පචයිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේ චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
සුපත්තේ සුපත්තේ. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.